දැයි ගෞරවනීය සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අවස්ථා කීපයකට පස්සේ නැත්නම් සති කීපයකට පස්සේ අවස්ථාවක් ලැබුණා අපිට නිසරණ වනේදී රැස් වෙන්න මේකට මම සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒකට වික්තව කටයුතු කරන්නේ අපේ කෝවිද ස්වාමීන් වහන්සේ මේලා කෝවිද ස්වාමීන් සම්බන්ධ වෙලාද
අවසරයි ස්වාමීන් වහන්සේ එහෙමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ
සාදු සාදු මම වැඩි වෙලාවක් ඉන්නේ මම මේ ගමනක් යන්න ඉස්සෙල්ලා මේ වැඩේට අනුග්‍රහයක් පිණිස ඒ වගේම මම තාම අපවත් වෙලා නැහැ කියලා කියනවත් හසිනීප නැහැ කියලා කියනවත් නිකන් පොඩි ශෝබන පාරක් දාන්න හිතන් හිටියේ අපි ඉස්සරහට වෙන්නයි සුදු පුළුවන් තරම් ඉස්සරහට වෙයි එතකොට තව පැය භාගයක් විතර අපි යනවා ඉමදුවට ඒ ගමන පිටත් වෙන්න ඉස්සෙල්ලා අපි දැන් හම්බෙලා ඉන්නේ නිසන් වනේදී ඉතින් අපි කෝවිද සංසර්ගයේ පහසු පිණිස අපි මුල් විනාඩි 30 නිසන්න වනේ පැත්තෙන් කරලා දෙනවා. ඊට පස්සේ මේ මයික් එක බාර දෙනවා ගෞරව සම්ප්‍රයුක්තව අපේ කෝවිද ස්වාමීන් වහන්සේට. ඉතින් ඒක කියන්න ඉස්සරලා නැත්තම් සාකච්ඡාට යන්න ඉස්සෙල්ලා වෙන මොනවද වෙලා හිටියෙ මතක් කරන්න තියෙන්නේ. අපි සාකච්ඡාවෙන් පස්සේ පටන් ගමු. අපි නිසා මං 13 කුටියත් ඉන්නව ඇත්තටම සන්තෝසයි මුණ දකින්න. ඒත් ඒ වගේ තමයි කලාතුරකින් පායන හඳ වගේ ඉඳලා හිටලා එනවා. මේ කොවිඩ් ආම්තුරු නැත්තම් මට බලාපොරොත්තු තියන්න පුළුවන් 13 ආම්තුරු ගැන නැත්තම් තම්ම සාගර ගැන නෑ. කවුද? කුසල. ඉතින් අනික් කට්ටියත් මේකට මේ වික්ත බව මේ ප්‍රතිබල බව ඇති කරගන්න ඕනේ. මේ වගේ සාකච්ඡාවක් සභාවක් මෙහෙවන්න ඕනේ වෙච්චාම. ඉතින් එක්කෙනෙක් හරි කොයිද වගේ කොල්ලෙක් හදා ගන්න පුළුවන් ඉපි ගැන මම සතුටු වෙනවා 13ත් නරක නැහැ කවුද අපේ කුසලත් නරක නැහැ ඉතින් ඇත්තන්ට මේ අවස්ථාව දෙනවට බහු ජනතාව කැමති නැහැ ඒගොල්ලන්ට ඕන කරලා තියෙන මේ ධම්මජීවහාමුදුරන්ගේ තනියම කිරි බොන්න තමයි ඉතින් මම පහුගිය ටිකේ මේක දැනගෙන පොඩ්ඩක් පැනපැන හිටියා ඒකට ලොකු ආශියක් වුණා ලෙඩ වෙච්ච එකත් කර්මෙට වගේ ඒක සනීපයි දැන් ඒ නිසා අපි යනවා සාකච්ඡාවට ඒකේ මුල් විනාඩි ස්වල්පය අපි ගත කරනවා යෝගාශ්‍රමී කතිකාවත සිහිපත් කරගන්න අපේ පැරණි ආචාර්ය පරම්පරාව ඊට පස්සේ අපි ඊටත් වැඩි ප්‍රචාරය අපේ සර්වජන් වහන්සේගේ දේශනාවකට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ හරහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා සංගීති සූත්‍රයෙන් ඒ ටික අපිට අවස්ථාව හැටියට කරලා දෙන විදිහට අපි 13 කුටි ස්වාමීන්සේගෙන් ගෞරවයෙන් අපේක්ෂා
කරනවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවචර දිනචරියාව සුමිහිර නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිරන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල් හියේදී ඍසිනම් හීල් දන් කිස සඳහා බුජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනුන් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පොදා පාසිවුරු දරා කමඨාන් ගස් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බුදුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතෝ තිතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පාට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍසිනම් ගිරන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණා කල්පයේ රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණා කල්පේ යන මේවා නොබිඳිනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා එල්මක් හෝ ගැටීමක් හෝ වෙනයම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වුවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැවිණෙන පැවිදි පින්වතුනට වද්දෙක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටියුගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙහි පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්තිපත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණි යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකගව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
දැයි අපි එහෙමනම් යනවා කේපාරණත කරපතන ඉඳලා සංගීති සූත්‍රයට. ඒකත් ඉදිරිපත් කිරීමේ කටයුත්ත අපිට කරලා දෙන විදිහට අපි 13 කුටි කරු ස්වාමීන්සේගෙන් ඉල්ලා සිටිනවා.
අත්තිකෝ ආවසෝ තේන භගවතා සමයන්සංස දීගනිකාය පාටික වග්ගය සංගීති සූත්‍රයේ පංචක නිපාතය 410 වෙනි පිටුවේ 3 ඡේදය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේහෙව සංගයි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ පංච. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද? බොහෝ කලක් සිටිය හැකි වන්නේද? එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමග වැගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්දයත්. පුනච පරං ආවසෝ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝවා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී නාපි අතහසුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරිසං දෝසේති දේසේති නාපි අතහසුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති නාපි අතහසුතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛේති. පෙක්කති. අපිච ක්වස්ස අඤ්ඤතරං සමාධි නිමිත්තං සුංගහිතං හෝති සුමනසි කතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය යත යත ආවසෝ භික්ඛුනෝ අඤ්ඤතරං සමාධි නිමිත්තං සුංගහිතං හෝති සුමනසි කතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය තත තතසෝ තස්මින් ධම්මේ අත්ත පරිසංවේදීච හෝති ධම්ම පරිසංවේදීච තස්ස අත්ත පරිසංවේදිනෝ ධම්ම පරිසංවේදිනෝ පාමුජ්ජං ජායති පමුදුසස්ස පීති ජායති පීති මනස කායෝ පස්සම්භති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධිහෙති ඉදං පංචමං විමුක්තායතනං තවද මහණනි තවද අනිකෙකි එවත්නි ශාස්ත්‍රු තෙමේ හෝ ගුරුතන්හි සිටි කිසියම් කිසි සබ්‍රහ්මචරුවෙක් හෝ මහණහට නොම දහම් දෙසයි මහණ තෙම දහම ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තරයෙන් නොද දෙසයි ඇසූ පරිදි පුළුදු කළ පරිදි දහම විස්තරද විස්තර විසින් නොද ස්වාධ්‍යනය කෙරේ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මයේ සිටින් පුන පුනා නොම කල්පනා කෙරේ නොම විමසයි පුන පුනා සිටින් නොද බලයි වැලදී ඔහු විසින් එක්තරා සමාධියක් වරහන් ඇතුලේ ගුරුගෙන් කමටහන් උගන්නාහම මොනවට උගන්නා ලද්දේ මොනවට මෙනෙහි කරන ලද්දේ ප්‍රඥායෙන් මොනවට සලකා බලන ලද්දේ මොනවට පිළිවිදුනා ලද්දේ වෙයි ඇවැත්නි යම් යම් පරිද්දෙන් මහණෝ විසින් එක්තරා සමාධියක් මොනවට උගන්නා ලද්දේ මොනවට මෙනෙහි කරන ලද්දේ ප්‍රඥායෙන් මොනවට සලකා බලන ලද්දේ මොනවට පිළිවිදුනා ලද්දේ වේද ඒ ඒ පරිද්දෙන් හෙතෙමේ ඒ ධර්මෙහි අරුත් දන්නේද පෙළ දන්නේද වෙයි අරුත් දන්නා පෙළ දන්නා ඔහුට සතුට උපදී සතුට වූ ඔහුට ප්‍රීතිය උපදී ප්‍රීතියටපත් සිතත් ඔහුගේ නාමකය සංසිඳේ සන්හුන් නාමකය ඇත්තේ සුව විඳි සුව විඳුනා ඔහුගේ සිත එකඟ වෙයි මේ පස්වන විමුක්ත්‍යායතනයය එක කරන් තියස
මෙතනයි විමුක්ත්‍යායතන ශීර්ෂ පහ තමයි අපි ගත්තේ ඒකෙදි කියන්නේ බණ අහනකොට බණ දේශනා කරනකොට සජ්ජහනා කරනකොට සමත වඩනකොට විපස්සනා වඩනකොට කියලා මේක සාමාන්‍යයෙන් පුංචි කරලා දක්වනවා ඒක සාමාන්‍යයෙන් බණ කියන්නේ ඉගෙන ගන්න හාමුදුරුන්ට විමුක්තායතනෙන් ධර්ම දේශනා කරනවා කියන එක උගන්වනවා සුත්තා මේ මොකද්ද ඒ පොතේ නම මේ බණ උගන්වන්න සුත්ත සංගහව ඇයි ඒ පොත කියවන්නේ ඒක හුඟක් හරියටම අභිධර්ම පිටකේ යන අභිධර්මාර්ථ සංග්‍රහවේ අන්තිමට තියෙන විපස්සනා කොටස වගේ ඔක්කොම පිටුකොල්ල හදලා තියෙනවා මෙන්න මෙතනින් පටන් ගන්න බණ කියන්නේ මෙන්න මේ ක්‍රමයට බණ කියාගෙන යන්න කියලා සුත්ත සංග්‍රහවේ ඒකත් සිව් බණ වරක් තියෙනවා සාමණේරත්ත පවා කටපාඩම් කරන්න කියලා තියෙනවා ඉතින් මේ වෙනකොට අපි සුත්ත සංග්‍රහව නෙවෙයි ගොඩක් කරලා නාවල ධර්ම දේශනා එහෙම නැත්නම් අරිදම් ස්වාමීගේ ධර්ම දේශනාව එහෙම නැත්නම් කොළඹ වජිරාරාමි ස්වාමීන් වහන්සේලා කරපු ධර්ම දේශනාවක් පෙන්නනවා මෙන්න මෙහෙම තමයි බණක් කියන්නේ කියන්නේ ඒක මොකද සාමණේර පැටියෙක් හදාගත්තට පස්සේ එයා දොරට වඩලා යාලව බණක් කියනවා කියන එක මේ ලොකු කලවරි කලෙලි මංගල්‍යයක් ගුරුවරයාට ලොකු සතුටක් ඒක ඉතින් ඒක සඳහා අපි විවිධ පොත් පාවිච්චි කරන එකට සම්මත පොත තමයි සූත්‍ර සංගහව. ඒකෙදී තියෙනවා ඔය සූත්‍රයත් විමුක්තායතන ශීර්ෂයෙන් කොහොමද බණ කියන්නේ කියලා. ඒ විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවා ලාභ සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් ඒ නිසා මේ බණ කියන කෙනෙක් බුදුජාණන් වහන්සේම දේශනා කරනවා නම් සුකරං ආනන්ද පරේසං ධම්මං දේසේතු පරිසංජකෝ ද ආනන්ද ධම්මං දේසේන්තෝ පංචතානායි අජ්ජත්තං උපට්ඨපිතා ධම්මං දේසේ තබා අහම් මහණෙනි ආනන්ද මේ මිනිස්සුන්ට බණ කියනවා කියන එක ලේසි නෑ හැම කෙනාම බණවල වැරදි අහන්නේ බලන්නේ දැන් කිසියම් කෙනෙක් අර බණ අහන ශීර්ෂයෙන් බණ අහන්නේ ඒ කියන්නේ මම මෙච්චරක් දන්නවා මේ ආමසෝ කොයි පැත්තටද යන්න හදන්නේ මේ ආමසෝ කාටද බණ ඉන්නේ මේ ආමසෝන්ට වරදින්නේ මොනවද ඉතින් ඕක තියෙන්නේ බෞද්ධයන් විතරයි ඉතින් හේව් එකේ දැන් තරුවචන්නාංශයේ දේශනා කරනකොට එදා තිබුණේ වෙන සමාජයක්. සම්පූර්ණ ආධ්‍යාත්මික ලෝකයේ බමුණන් විසින් අරගෙන රජුණන්ට අනුග්‍රහ කරගෙන ඒගොල්ලන්ට මේ ත්‍රිවේදයේ දන්වනනම් ආය දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද වගේ ඔය විශ්වවිද්‍යාලෝ ගිහිල්ලා PhD MSc ඒව මොකුත් තිබුණේ නැහැ. ත්‍රිවේද පාරකු වෙන්න ඕනේ මොනවාක්ද තියෙන්නේ කියලා දන්නේ කියන දන්නවනම් ජපමන්ත්‍ර දන්නවනම් ඕන කෙනෙක් වශී වෙන්නත් ඕනේ වශී වුණ නැත්නම් මරනවා. ඉතින් අන්න ඒ වගේ දැනුම් තිබුණ කොහොමද දැනුවත් තිබුණා. දැන් සරුවචන් වහන්සේ ඒක තමන්ගේ අවබෝධයත් එක්ක සම්පාත කරගත්තා. අරගොල්ලන්ට එහෙම ආචාර්ය પરම්පරා හතක් යනකම් සරුවචන්සි කියන එක්කෙනෙක්වත් අවබෝධ කරලා තිබුණේ නැහැ ඒ Hindu ආගමේ. සරුවචන්සි මේ ඔක්කොම දන්නවා හැබැයි. පස්සේ උන්වහන්සේ කිං සච්ච ගවීසි කිං කුසල ගවීසි කියලා තමන් බැස්සා. පිළ අන්තිම අඩියට දුෂ්කරක්‍රියා කරා. ඊට පස්සේ ඉහළ මට්ටමට යනකම් Nirodha Samapatti දක්වා ගිහිල්ලා කිව්වා මම දන්නවා දැන් කියලා. ඊට පස්සේ මේ මුළු ත්‍රිවේදයේම අපිට උගන්වන්න ඕන කමක් නැහැ සරුවච්චන් ආනන්ද. ඒකෙන් යම් කොටස් අරගෙන නැත්තේත් නැහැ. ඊට පස්සේ එළියට දැම්මා. එළියට දැම්මට පස්සේ මේක කාටවත් කියලා දෙනවයි කියන එක ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඔය ආයතන පිහිටවගෙන කප් ගහගෙන සෙනග මට්ටම් තියාගෙන හිටියට වැඩි වෙන්නේ නැති බව හොඳම නිදර්ශනය තමයි ලංකාවේ විද්‍යා ලංකාව සහ විද්‍යෝදි විශ්වවිද්‍යාල දෙක. මේ දෙක ඇතිකරන ඒවකට පැමිණිච්ච යුගයේ විශාල පුංචිම නෙවෙයි විශාල රාජ්‍ය තාන්ත්‍රික විප්ලව ඇති වුණා. ඒකෙදී යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුව, වල්පොල රාහුල හාමුදුරුව, ශීල විමල හාමුදුරුව, කාලුකොන්ද පඤ්ඤාශේකර හාමුදුරුව දැවැන්තයෝ. ඒකදෙල තමයි රජයේ ඊත්තු ගැන්නේ. මේ පැවතිච්ච පිරිවෙන් ක්‍රමය අපි ජීවුන කරන්න ඕනේ කියලා. නමුත් මුළු පිරිවෙන් ක්‍රමෙමත් විද්‍යා ලංකාරයත් විශ්ව විද්‍යෝදයත් දෙකම පෙරදිනේ ගුලුකුරේට යට කරා. පෙරදිනේ ගුලුකුරේ සම්පූර්ණ ගිහි වැඩ පිළිවෙලක් තියෙන්නේ. 12න් පස්සේ තමයි ලන්ච් ඉන්ටර්වල් එක දෙන්නේ. කැමතිනම් කාලා හිටපන් බැන්නම් සිවුරැල්ල ඵලයක්. එහෙම නැත්නම් පාලි ගන්නඳ භික්ෂු විනය උගන්වන්නේ ගිහියෝ. භික්ෂු ශිෂ්‍යයන්ද අදත් එහෙමයි. ඉතින් ඒක නිසා විද්‍යෝදී සහ විද්‍යාලංකාරයේ මුළු ලංකාවේම දේශපාලනික ඇවා. ඒකට ලියවිච්ච හොඳම පොත තමයි මම මේ කාටවත් තරහට කතා කරන්නේ දේශපාලන භික්ෂු සහ භික්ෂු දේශපාලන කියන භික්ෂුගේ උරුමය ඉදිරිපත් කරපු අවස්ථාව. ඊට පස්සේ ආයේ භික්ෂුවට කද්දාකත් ඔලු උසන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම භික්ෂුව කියන එක නා දේශපාලන අතකොළුවක්. දේශපාලන භික්ෂුවක් සහ භික්ෂු දේශපාලන කියන එක ඇවිල්ලා ඉවරයි දැන්. ඒකයි හරියට විහිළුවට ලක් කරලා තියෙනවා ජාත්‍යන්තරව. තාමත් ලක් වෙලක් තියෙනවා. ඒක අද ජනමාධ්‍යෙන් ඉතුරුටි කරගෙන යනවා. ඉතින් ඒ කියනකොට ඒ කරනකොට මේ විමුක්තායතන සීසෙන් බණක් කියනවා කියලා කියන්නේ. බණ කියන කෙනා පිහිටලා බණ කියනකොට මලිදේවි මහරතන් වහන්සේ රහත්ුනේ බණ කියලා. වටාත් ඇරගෙන ධර්මාසනෙ ඉන්නකොට ත්‍යාදිදම් සංසිත අභිධර්ම දේශනාව කරනකොට පුදුමාකාර ලයිස්තුවක් එක විනාඩි 55ට කියනවා. ඉතින් අහන කට්ටිය කියනවා ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැණි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මම වුණත් මේ පිළිවෙලට මේක හරියට වරද්ද නැතුව කියන්න පුදුමාකාර සමාධියක ඉඳගෙන මම කියන්න ඕනේ. මොකද අභිධර්ම දේශනානේ. ඉතින් එහෙම කියනකොට තමයි බණ කියනකොට තමයි මලීදේව මහරතන් වහන්සේ රහත් වෙන්නේ. ඒ ලංකාවේ පහළ වෙච්ච අන්තිම සිව්පිලිසි බ්‍යාපත් මහරතන් වහන්සේ. ඒකට බණ අහනකොට රහත් වෙච්චව ගොඩාක් තියෙනවා කතන්දර බුදුජානනාංශේ කාලේ. ඒක බණ දේශනාවක් අහලා රහත්ුනයි කියලා. දැන් එහෙම කතාවල් බණට විතරයි තියෙන්නේ. මේ බණක් අහනකොට රහත් වෙන කතාවල් දැන් ඒව නිකන් යල්පැන ගිය මිත්‍යා කතා බවට පත් වෙලා තියෙනවා. අනිත් එක දැන් මේ සංගීති සූත්‍රය කියන්නේ සුවිශේෂ සූත්‍රයක්. විවද නොකළ යුතුයි, සමගිව ගැයිය යුතුයි. මේක වාද කරන දෙයක් නැහැ. ඔක්කොමලා එකතු වෙලා මේ සූත්‍රයේ සජ්ජායනා කරන්න ඕන. සංගායනා කියන්නේ ඒක තමයි. සංගීත කියන්නේත් ඒක තමයි. ගීත කියන්නේත් ඕකම තමයි. විවාද කරන්න යන්න එපා. විවාද කරනවා කියලා කියන්නේ ධර්ම සාකච්ඡා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවකට සංගීත සූත්‍රය ගත්තයි කියලා කියන්නේ ඒක තපබ්‍රංශයක් තමයි. මේක එකට කියන්න ඕන. එච්චරයි තියෙන්නේ. එතකොටත් රහත් වෙනවා. ඒකට ගායනා කරනකොට ඒ ලෙනේ හිටපු වවුල 500කුත් ඒක අහගෙන ඉඳලා දිව්‍ය මනුස්ස සැප ලැබලා පස්සේ රහත් වෙනවා කියලා කියනවා. ඒ මොකද මේ සංගීත රාවය කියලා කියන්නේ ඕනම කෙනෙකුගේ කෙලස් කපලා හරියටම දෙගොල්ලට සම්පාත වෙන්න පුළුවන් තරම්. ඒකයි බුදුරජාණන්සේගේ අෂ්ට බ්‍රහ්මස්වරය ඇහෙනකොට ඒ අන්තර්ගතේ කෝක වෙතත් ඉදිරිපත් කරන ලය කෝක වෙතත් හිත සමාහිත වෙනවා. ඉතිහාසෝක රජුරුවන්ගේ අසන්දි මිත්‍රාවට ඕන වුණා බුදුරජාණන්සේගේ අෂ්ට බ්‍රහ්මස්වරය අහන්න. නැත්නම් බුදුරජාණන්සේ කටහඬ අහන්න. කාටවත් දන්නේ නැහැ. ඒක කියලා තිබුණා කරවික් කියන කුරුල්ලගේ කටහඬට බොහෝම සමානයි කියලා ඔය සතාගේ කටහඬට. කරවි කියලා කියන්නේ කුරුල්ලට කියන නමක් තමයි. ඒකට කරවි කුරුල්ලා කියලා තමයි කියන්නේ. බුරුම රටේ ප්‍රසිද්ධම නමක් තමයි කරවි කියන එක. ඒ පාවෙන නැවක් තියෙනවා. ඒකේ තියෙන රෙස්ටෝරන්ට් එකක්. ආයිත් ඒකේ මගුල් ගෙදරක් ගන්නවා කියලා කියන්නේ කෝටිපතියෙකුට විතරයි කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ කුරුල්ලෙක්ගේ හැඩේට හංසෙක් පියාඹනවා වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකේ මේ විශාල ජලාශයක ශ්‍රේත ගොන් කිට්ටු තියෙනවා. ඒකට හෝටල් තියෙනවා. ඔක්කොම කරවික් කියන නම තමයි දාලා තියෙන්නේ. මේ බුරුම රටේ සාහිත්‍ය හරි වැදගත්. ඉතින් අශෝක රජුරෝ ඒ රටේ ඉන්න මිනිසුන් අනබෙරලාලා තියෙනවා. මිනිසුන් ආන්තර දොළදුවක් හටගෙන තියෙනවා. කරවික් කුරුල්ලෙක් හොයන්න ඉන්නේ කියලා. ඉතින් අන්තිමට වැද්දු කියලා තියෙනවා. ඉතාම ඈත හිමාලයේ මේ කුරුල්ලා ඉන්නවා කියලා. රජුරෝ කියලා තියෙනවා විදින්න එපා ජීවග්‍රහයෙන් අල්ලගෙන ඉන්නේ කියලා. පස්සේ වැද්දෙක් කොහමද ගිහිල්ලා කරවි කුරුල්ලෙක් අල්ලගෙන ඇවිල්ලා දැම්මලු ඒ කාරදෙගේ දෙට ඇවිල්ලා බය වෙලා තක්කු මුක්කු වෙලා ඌට හක්කුක් නැතුව ඉන්නවලු කට උත්තර නැතුව දැන් ගිරියක් කලාන ඌ කතා කරන්නේ ස්වභාවිකේ ගායනාවට එන්න එපා ඊට පස්සේ පුරෝහිතට කතා කරලා කිව්වලු මෙන්න මේ වැඩක් තියෙනවා විසුණු ආංශයටත් දොලතුක මටත් දොලතුක මේක මොකද කරන්නේ කියලා ඊස්කල් දිටි දවස කොමෙන්ද වීඩියෝ කූඩිය පැත්තකට කන්නාඩියක් අයි කරන්නේ කියලා. ඒකට එහා පැත්තේ කුරුල්ලෙක් පේනවනේ. දැන් දෙන්න කතා කරන්න පටන් ගත්තා. ඌ දන්නේ නැහැ ඌගේම ප්‍රතිබිම්බේ පේන්නේ කියලා. ඒකට දිවිසුන් ආංශ සෝවන් වුණා. ඒ තරම්ම ඒ බුදුජානසිකේ කටහඬට. ඒ තමයි සංගායිතබ්බන් කියලා කියන්නේ. අපි සජ්ජහායනා කරන්නේ ඒකට. ඉතින් ඒකත් එක ක්‍රමයක්. ඉතින් අද කරන්න හදන්නේ බණ කියනකොට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙනවා. එහෙම නැත්නම් පිරිත් කියනකොට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙන්න හදනවා. මේ කවුරු හරි හදිසියවත් සෝවාන් වෙයිද කියලා බලන්න. නැත් ඔය කාලගෝසාවට නෙවෙයි ඔය ගෝසාවට නෙවෙයි මේ සජ්ජහායනා කරනවායි කියලා කියන්නේ. සජ්ජහායනා කරනවා කියන්නේ මොහොතට ඇල නගින්නේ කොහමද? ආන්නේ සද්දෙට තමයි සජ්ජහායනා කරන්න කියන්නේ. කිසිම ලයකට කිසිම ක්‍රමයකට කරන්න එපා. ඉතින් ඒක පිළිබඳව උපාලි ස්වාමීන් වහන්සේ කඳුබොඩ සම්පූර්ණ සද්ද තරංග රාග තාල තියෙන කොටයි මනුස්සකට හඳයි කුරුළුකට හඳයි ශබ්ද අකුණු කෝච්ච යනකොට එනකොට කටහඬයි පිරිත් කියන කටහඬයි ඔක්කොම බැලුවට පස්සේ ඒ පිරිත් කටහඬේ රාග තාල ඇති කරන කිසිම තරංග జాතියක් නැතිනේ. ඒ නිසා ඒක අහගෙන ඉන්නත් කම්මැලි කට්ටියද. හොඳට කෙලස් කපපු අයර තමයි පිරිතක් කියන අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ. අහගෙන ඉන්නකොට අර රාග තාල නැහැ. ලංකාවේ සංගීතයේ අපේ කාලේ 100ට 100ක්ම විනාශ කරා මේ බටේ ඉන්දියානු රාග තාලගෙනක් දාලා. අපේ තිබුණ ගැල් කවිය, අපේ තිබුණ පැල් කවිය, අපේ තිබුණ ගොයන් කවිය වල කවදාකවත් රාග තාල තිබුණේ නැහැ. ඒක තිබුණේ ත්‍රිපිටකේ. එක්කෙනෙක් කවියක් කියනවා අනික කට්ටිය අත්හැලනවා. ඒකේ තිබුණා පුදුමාකාර පද බැඳුම් කිසියම් රාග තාලයක් නැහැ. අද රාග තාල නැති මොකක්වත් හොයන්න බැරි තරමට ඒක උත්තර ಭಾರತ සංගීතයේ බාත් මොන ආරකණව නම්මනම් කියලා කුණු අරප ටික සේරම රින්ගල ඉවරයි සිංහල සංගීතයේද ඒකල ඒක සිංහල සංගීතය කියලා කුණු අරපෙකුත් දාගෙන ඉනවා මෙවුවා නෙමේ සිංහල සංගීතය කියන්නේ සිංහල සංගීතයේ පෝෂණය වුණේ බුද්ධ ආගමෙන් කොළේ හොඳයි දස ධර්මේ ලියන්නට කියලා තල් ගහක කොළමදි අපිට දස ධර්ම ලියන්න ඒ සජ්ජහායනා ක්‍රම දැන්නේ ඒකට එච්චර මහා ලොකු දෙයක් ඕනෙත් නැ මේ කෝලම් කරන්න එපා. එච්චර පිළිටියක් කියපන්. නැත්තම් මේක සාකච්ඡා කරපන්. ඒක සංගීතියට එහෙම නැත්නම් මේ සංගීති සූත්‍රයට නැත්තම් තුන්වෙනි විමුක්තායතන සීතේ. ඊගාට තියෙන්නේ සමත ක්‍රමය. ඔය යන්නේ අවසාන එකද ඊගා ඊට ඉස්සලා එකද? ඔව්. සමතේ කියලා කියන්නේ බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණා විවිධාකාර භාවනා ක්‍රම. ඒ හැම භාවනා ක්‍රමයකින්ම රිලැක්සේෂන් රෙස්පොන්ස් කියන එක එනවා. කුඩු ගහන කොටත් එනවා මද්ද්‍රව්‍ය වලත් එනවා ස්ත්‍රී දූෂණය කරන කොටත් එනවා සූදු කෙලින කොටත් එනවා එක එක જાති වලින් එනවා එකක්වත් නරක දේවල් නෙවෙයි ඉතින් ඒව එකකවත් පාලනයක් නැහැ ඒව ඒ වගේම බාහිරේ සාධකයක් මත රඳාපවතින ඉතින් අපේ කාලෙදී ඔය මරුආන කට්ටිය ආවා ඇවිල්ලා උගත් මිනිස්සු නිකාම බාච්චුවක් ඇඳගෙන නිකම් වීඩියෝ වල ඇවිදින්න පටන් අරගත්තා අපි හිපියෝ කියලා කිව්වේ ඒ කාලේ අපේ පෙරදිනේ අපි ඉන්න තැන ඉස්සර තමයි පෙරදිනේ මල්ලත්ත තියෙන්නේ. ඉතින් මල්ලත්ත ඉස්ස සල්ලි ගන්නෑ. සුද්ධෝ කිව්වහම ඉත සුද්ධ හඩුම හඩු ගඳයි. ගෑණි මිනිය දෙන්නෙක් ඉන්න බස්සෙලට කෙබුදිය ගන්නවා. තෝස කඩේකට ගිහිල්ලා කනවා. පිටි බෑග් 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 පැක් එකක් බඳගන්නවා ඒ විදිහට. මේක වසංගතයක් යන්න පටන් අරගත්තා මුළු බටහිරම ඉන්න පටන් ගත්තා ඉන්දියාවටයි ලංකාවටයි ඊට පස්සේ මහසිව මහයෝගී කියන ස්වාමීන් වහන්සේ නෑ මේ එකනේ මේ ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් කියලා කුඩු ගහපු අයට ඒ වෙනුවට හොරෙන් ජප මන්ත්‍රයක් උගන්වනවා ජප මන්ත්‍රේ ගන්න සෑහෙන්න ගෙවන්න ඕනේ ඇසේ ඒක මේ විනාඩි 15ක් මන්ත්‍රේ කර කර ඉන්නකොට අර කුඩු ගහපු ඉෆෙක්ට් එක එහෙම නැත්නම් ඒ සමාහිත වෙන එක ඉන්න පටන් ගත්තා ඒක ගියා ඇබා කණ්ඩායම ගත්තා ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් දෙක තුනක් කරන ජාත්‍යන්තරයට යනකම්ම ගියා ඒකට කුඩු ගහලා තියෙන්න ඕනේ හිපියෙක් වෙලා ඉන්න ඕනේ ඊට පස්සේ මේ භජන් සංගීතය කැමති වෙන්න ඕනේ ඒගොල්ලන්ට උදව් කරුවා ඒ හියුබර්ට් රොබර්ට්සන් කියන මිනිස්සයා එයා බ්‍රේන් සර්ජර් කෙනෙක් බ්‍රේන් ස්පෙෂලිස්ට් කෙනෙක් එයා ඊට පස්සේ මේ 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 සජ්ජහායනා කරන කෙනෙකුයි කුඩු ගහන කෙනෙකුයි එක එක දේවල් වලින් සමාහිත වෙන්න පුළුවන් ලස්සන මූදු වෙලක් අයින්ට ගිහිල්ලා දියල්ලක් ගාවට ගිහිල්ලා මෙන්න කට්ටියගේ මොලේ මොකද වෙන්නේ කියලා බැලුවා ඊට පස්සේ ආ දැක්කා මේ රිලැක්සේෂන් රෙස්පොන්ස් කියන පොත මිලියන 3ක් විකුණුණා මාත් යන්තම් මේ මෑතකදී පොත ගන්න ගත්තා ඒකේ කියලා තියෙනවා මේක මට මෙහෙම වෙන්න ඕන කියන හිතන හිතවිල්ල විතරයි ජප මන්ත්‍රයක් කිව්වත් කුඩු ගැහුවත් පිටිසක් ඇහුවත් තමන්ගේ හිතෙන් තමයි මේ ඔක්කොම ගන්නේ අද තියෙන මුළු වෛද්‍ය ශාස්ත්‍රයේම ඔය කොයි බේත දුන්නා සනීප වෙන්නේ නැහැ මට සනීප වෙන්න ඕනෑ කියන හිතවිල්ල තමයි තියෙන්නේ ඒකට කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා බේත දෙනවා දොස්තර මහත්තයා ගියාට පස්සේ මේක බොන්නකො මේ තුන් වේලට පස්සේ අරගෙන වතුටිය බොන්නකො කියනවා මොනවත් ඕක නැහැ ටල්කම් පවුඩර් විතරයි තියෙන්නේ ලීඩා සනීප වෙනවා අපේ ආමුදුරු අර දොස්තර මහත්තයා හොඳයි මේ දොස්තර මහත්තයා හොඳයි අත්ගුණේ තියෙනවා කියලා ආමුදුරන්ට වලිගේ විතරයි නැත්තේ කිසිම ආයුර්වේද ක්‍රමයකට හරියන්නේ ඒ හරියන්නේ ඒක තිත්තයි අප්පා ඒක හරියන්නේ නැහැ කියලා ඉතින් අපේ ආමුදුරු කෙනෙක් අරගෙන ගියා බුරුමේදී මට යන්න දෙන නිසා උංගක් කතා කරන්නත් බෑද මේ ගියාට පස්සේ ඒ දොස්තර නෝනා ලස්සන දොස්තර නෝනා කෙනෙක් මේ දැන් මෑණි කෙනෙක් වෙලා ක්ලිනික් එකක් දාලා දීලා තියෙනවා ගියාට පස්සේ බෙහෙත් එකක් දුන්නා අර හාමුදුරුවෝ කිව්වා ළඟ නැද්ද ඇත්තටම ස්පිටාලයක්වත් මොනත් එකක් යන්න කියලා මම කිව්වා මොකද්ද කෙරෙන්න ඕනේ මෙයාත් මේ ඇත්තටම දොස්තර විභාගය පාස් ඉහුණට නලාව තිබ්බේ නැහැ සනීපෙන්නේ නැහැ හාමුදුරනේ කොතන නලාව තියන්න ඕනද කියලා මම ඇහුවේ නැහැ මොන නලාවද තියන්න ඕනේ කියලා මම ඇහුවෙත් නැහැ සනීප වෙන්නේ නැහැ අද මේ අහන ඔක්කොටම තියෙන ලෙඩක් මම මේ කතා කරන්නේ ඒ දොස්තර මහත්තයා පෙන පුම්බගෙන අනම්මනම් දාගෙන අර දෙවිල්ල ටිකට් එකට දාගෙන මෙතෙන්න ගිහිල්ලා පොලිමේ ඉඳලා මෙහෙම මෙ මේනකොට ඔන්න ලෙඩේ සනීපයි ඊට පස්සේ සරත් මහත්තයා මට ගෙන දුන්නා ප්ලාසිබෝ ඉෆෙක්ට් කියන පොත ඒ පොතේ තමයි තිබුණේ මේ රොබර්ට්සන් තමයි මේක ඔප්පු කරුවේ මේ ඔක්කොම තියෙන්නේ තමයි සනීපෙන්න ඕනේ නම් ඒ සනීපෙනවා මට කියන්නේ මානසික ආබාධ කායික මානසික ආබාධ ඉස්සර තිබුණේ ඇදුම රෝගේ විතරයි ඔකට ඇදුම කියන්නේ මට ලෙඩ වෙන්න ඕනේ නා හොඳටම අමාරුයි එච්චරයි ආයෙසරයක් සනීපේනයි කිව්වා මේ ඉන්ජෙක්ෂන් එක ගහලා ඉන්ජෙක්ෂන් කට්ට ගන්න ඉස්සලා ලෙඩට සනීපයි අපි මට හිටියා මැස්සිරාගෙන උස්සගෙන යන්න ඕනේ දෝ ඉස්පිතාලේ මේ පාන්දර 4ට මටත් ඇදුම හැදෙන වෙලාවට සීතලයි අනේ දොස්තර මාත්‍යෝ කියන කිසිම දොස්තර කෙනෙකුට බෑ ඉන්ජෙක්ෂන් එක නොදී ඉන්න ඊට මම කට්ට ගහනකොට කියනවා බන් ලියන යන්න මම බාරත්ල කුට් අරගෙන ඉන්නම්කෝ කියන ඊට පස්සේ පොර මෙන්න පයින් ඇවිදිනවා තන්නිකර මානසික රෝග තියෙන තන්නිකර මානසික සුවයක් තියෙන ඉතින් ඒක තමයි මේ කියන්නේ සරුවචනාංශයේ ධර්ම දේශනා කරනවා නැත්නම් සරුවචනාංශයේ ගෝලෙක් ධර්ම දේශනා කරනවා විස්තර කරනවා ඒ මොකක්වත්ම නැහැ මේ කෙනා සරුවචනාංශයේ දේශනා කරපු ධර්මයේ නැවත සලකා බලනවා නැවත මානසිකාරය යොදවනවා අර්ථේස ධර්මයේ සලකනකොට ප්‍රීතිය පහළ වෙනවා. අපි මේ කරන වැඩෙම් අපි මේ කරන වැඩකට ඒකට කියන්නේ ප්‍රසන්න මනස කියලා විතරයි. කරන ඕනම දේ ප්‍රසන්න මනසෙන් කරනවා නම් කායික මානසික ලෙඩ සනීප වෙනවා. පීති මනස කායතෝ පස්සම්පති පස්සද්ද කායෝත් සුඛිනෝ චිත්තං සමාධියති. ඉතින් අපි මේ කොච්චර කැලේ ඇරවිල්ල වල භාවනා කරලා පැවිදි වෙලා උපාසක වෙලා තටමැව්වත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ කටු කරෝසන හිතකින් නම් ඔයිට වැඩිය සාපයක් නැහැ. ඒ මිනිස්සේ අල්ලපු ගෙදිට්ටා සාපයක් වෙනවා. අය වෙන මුස්ලිම් මිනිස්සෝ කතෝලික මිනිස්සෝ ඇවිල්ලා අපිට ගහන්න ඕන කමක් නැහැ. Tamange අර දින පදුට්ට මනස විතරයි ප්‍රධාන හේතුව. ඉතින් ඒ නිසා ඒක නැතිකරන්න අපි කුඩු ගහනවා මත් දැපුවේ පාවිච්චි කරනවා ඔය තින අකුදුත්තු චුරාදුත්තු ඒ සේරම කෙරුවත් බුදුන් දකින්නට ඇති වෙන පැහැදිලි හිත තියෙනවා නම් ඒක මේ ආත්මිකක් නෙවෙයි කදාකත් මේ ආත්මිකක් නෙවෙයි අනිත් එක දෙන්නත් බෑ මුස්පේන්තුවාට කාලකන්ණියට මූණ අට කරගෙන ඉන්න එකට හඳුන් කිරිපැණියෙන්නේ නැවුවත් ඒක මුස්පේන්තුවාම තමයි සමහරෙකුට හැබැයි හරියන වෙලාවල් තියෙනවා ඒ සබෝඩ උත්සාහ කරාට කමන්නේ. හැබැයි ඊට වෙදී ලේසි hina වෙලා ගත කරන ජීවිතය ගත කරන මනුස්සයෙක් එක්ක ඇසුරු කරලා ඉන්නේ. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනයේ යෝන්සෝ මනසිකාරය කියන තුනෙන් සඳහන් වෙන්නේ. ඉතින් මම දන්නේ මට ඉදා ඉඳලම මේ අඳාහෝ ගන්න මිනිහෙක් නම් පෙන්වන්න බෑ. මම බෙල්ල කපලා දානවා ලුණු පොල් කට්ටකට. තීරුමක් නෑ මේ ජීවිතේ. ලබන්න තියෙන හැමදේම ලබලා බුදුහාමරෝ නැතුණාට සාරිපුත් මහ ස්වාමීන් නැතුණාට අපිට පොත තියෙනවා. ඕක කරන හොඳට සජ්ජායනා කරන්න. ඕක කරන කියවලා බලන්න. පීච මනස කායතෝ පස්සද්දති. ඉතින් ඕක අපිට ඉඳගෙන කරන්න පුළුවන්. සක්මනේ කරන්න පුළුවන්. එදිනෙදා වැඩ කරන ගමන් කරන්න පුළුවන්. අන්න ඒ ටික කරන කෙනෙක් දැකලා මේ සතුටින් අහසට පැනලා පියාඹන කුරුල්ලෙක් දැකලා සතුටින් වතුරට පැනලා පීනන මේ මාළුවෙක් දැකලා අම්ම ගොඩක කිචි කිචි ගාලා hina වෙන පොඩි එකෙක් දැකලවත් කරගන්නකො වෙන මොකෙක්වත් අයිලා අපේ කොට දාන්නේ ඒ කතා බොරු ඒ නිසා මේ කියන්නේ විපස්සනා අනුග්‍රහිත එහෙම නැත්නම් විපස්සනා ශීර්ෂයෙන් මොකද්ද කියන්නේ මේ විමුක්ත ආයතන ශීර්ෂය ඉතින් ඒක මේ ධර්මයේ පීනෙමින් ගත කරන කෙනාටයි ධර්මයෙන් පිට මොනම දෙයක්වත් නෑ. අපි කවි කියා භාවනා කරන්න ඕනද, පොත් කියා කියවන්න ඕනද, PhD ගන්න ඕනද, ඔක්කොම ඕකේ යටතේ තියෙන එකක්. අපිට සිංහලයන් වශයෙන් උපදිච්ච අපිට කිසිම අඩුපාඩුවක් නෑ. ඕකට කවුරුත් ඇවිල්ලා අපිව ගොඩ දානකම් ඉන්නත් එපා. ඉතින් තාම මේක තේරෙලා නැත්තම් අඩු ගානේ අද ධර්ම සාකච්ඡාවේදී හැරි අරගෙන මේ මුස්පේන්තුකම පැත්තක දාලා. අනේ මේ පමුදිත කාය නැත්තම් පීති මනස කාය ඇති කරගන්න බලන්න වෙන මොකක්වත් එපා මනුස්ස ශරීරය විතරයි ඕනේ ශරීරයෙන් පිට හිත ගියා නම් අපාය ශරීරයෙන් හිත පිට ගියා නම් පදුත්ත මනස ගෑණියක් හොඳයි පිරියට වැඩි නැත්තම් මිනිහෙක් හොඳයි ගෑණිට වැඩි නැත්තම් මට අර දේ ලැබෙන්න ඕනේ මේ දේ නැති කරන්න ඕනේ මොන කුණු අරපද ඒ ඔක්කොම ශරීරයෙන් බාහිර දේවල් ඒ නිසා තමයි ලැබිච්ච මේ මනුස්ස ශරීරයේ උතුම් කරලා සලකනවා නම් මං කියනවා රහත් කියලා. තවත් රූපලාවන්‍ය කරනවා නම් තවත් මේක පිළියම් කරන්න හදනවා නම් තවත් කවුරු හරි ශරීරයක් බලාපොරොත්තු වෙනවා නම් සදා සොත්ති තමයි. සදා කාලික මේ අංශභාගය. ඉතින් මට මේ පිළිබඳව කියන්න තියෙන මෙච්චරයි. ඉතින් මම පසුගිය දවස් දෙකේ පිළිබඳව විනාඩියක් විතර අරගෙන මම නැගිටලා යනවා. අපි ඇවිද්දා දේශීය ජලවිදුලි බලාගාරවල ජලවිදුලි බල උත්පාදක යන්ත්‍ර බලන්නත් ඒ වගේ තියෙන ජලාශ්‍ර සහ ජල රැස් කරන තැන් බලන්නත් සර්කිට් බංගලෝස් වල පුදුමාකාර සේවයක් වෙනවා උපරිම විදුලිය මේ වෙලාවේ දුවනවා ලක්ෂ පානේ නව ලක්ෂ පාන දෙකේ එක යුනිට් එකක් හදන්න රුපියල් 2යි යන්නේ විදුලි උපාදකේ කරන්න රුපියල් 2යි යන්නේ එතික අපේ 130ක් විතර අපේ දල ජාතික විදුලි නිෂ්පාදනයේ ජල විදුලින් හම්බෙන්නේ. මේ දැසල වතුර හොෝගාන. ඉතින් ඒකට හදලා තියෙන බට සාමාන්‍ය මිනිහෙකුට ඇවිත්ලාගෙන යන්න පුළුවන් තරම් බට. ඒ බට ආසෙම තමයි අපි උදේට එහාට යනවා, දවල්ට මෙහාට එනවා. ඌයි තමයි අපි ගත කරේ. විදුලි වල ගාර වලට ගිහිල්ලා අපිට කියලා දුන්නා. ඒ වගේම ජලාශවල අපි බෝට් රයිඩ් එකකුත් ගියා. ඒවා බෝට්ටුවක් දාන තියා ළඟටවත් බලන්නවත් යන්න දෙන්නේ නැහැ. ඒ තරම්ම පිරිසිදුයි වතුර. බොණ්ඩ පුළුවන් තරම් වතුර. ඉතින් ගිහිල්ලා අපි රවුමක් ගහලා ආවා. ඒක ඇත්තටම අර ඒ ඉනිල දාරින්ගේ තිබුණ පුදුමාකාර ලෙන්ගතුකමක් සතිපාසල් දෙකක් විතර අපි කරා. ඉතින් ඒ කරනකොට අර තිබුණ මට තිබුණ ඉල්ලි තමයි අර තිබුණ කැස්ස පොඩ පොඩ අඩු වුණා. ඒ ජලාවස නිසා හෝ විදුලි බලය නිසා නෙවෙයි පායපු හින්දා. ඊයේ තවසේ එනකොට ආයෙත් තෙමි තෙමි තමයි ආවේ. නමුත් අද උදේ වෙනකොට ආයෙත් ඉරපායනවා. තා පොඩ්ඩකින් අපි පිටත් වෙනවා. මම ඒ නිසා මේ මෙතනින් නැගිටලා ගියාට මේ කාටද මයික් එක බාර දෙන්නේ? 13ට බාර දෙන්නේ නෑ. ඒ කොවිඩ් අමුදුර කරනවා. ඊට පස්සේ මයික් එක ගාව. අර බල්ලෙක් ඉඳගෙන ඉන්නවා දැකලා තියෙනවා මයික් එක ගාව. ඉස්සර තැටි වල තිබෙන්නේ. his master's voice ඉතන උඹට තියෙන බල්ලෙක් වගේ ඉන්න මෙහෙම කරන්නේ. කොහෙද හැමදෙරෝ?
අවසරයි ස්වාමීන් වහන්ස.
මේ මට යන්න අවසරද?
එහෙමයි ස්වාමීන්
වහන්ස. එන එන වැඩ බලව. සුවපත් වෙත්වා. කමාමි කමිතබ්බං. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
හරි කොහේ ස්වාමීන් වහන්ස ලොකු ස්වාමීන්සේ වැඩියා.
ඔව් ආ තෙරුවන් සරණයි. එන ඔව් අපි එහෙනම් ඊළඟ එකට යමු නේද?
මේකේ තව පොඩ්ඩක් කතා කරන්න තාම වැඩිය නෑ මගේ ඉන්නේ ඇහෙනව.
හා හරි. එතකොට ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වන්නා වූ සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. එතකොට අපි අද දවසේදී කතා කරගෙන ආවේ විමුක්තායතන පිළිබඳ සාකච්ඡාව. එතකොට මේ විමුක්තායතන පිළිබඳ සාකච්ඡාවේ අවසාන විමුක්තායතන පිළිබඳව තමයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට අර්ථ දැක්වීම ඉදිරිපත් කරේ. එතකොට අපේ සාමාන්‍ය විවහාරයෙන් කිව්වොත් අපි මුලදී පටන් ගන්නකොටමත් අපි මතක් කළා මේ විමුක්තායතන කියන එක අපි සාමාන්‍ය විවහාරයේදී අපි හඳුන්වන්නේ නිවන් දොරටු කියලා. නිවන් දොරටු පහක් පිළිබඳව තමයි අපි මේකදී සාකච්ඡා කරන්නේ. එතකොට ධම්ම දේශනා පාලිවිනි කෝණේ ධම්ම දේශනා කියන එක, ඊට පස්සේ ධම්ම සවන ධම්ම දේශනා දේශකයන් වහන්සේගෙන් පැත්තෙන්, දෙවෙනි එක ධම්ම සවන ශ්‍රාවකයන් වහන්සේගේ පැත්තෙන්, ඊට පස්සේ මනසානුපෙක්ඛන කියන එක. ඒ කියන්නේ තමා විසින් ඒ තමන් ඉගෙන ගත්ත ධර්මය හොඳට හිතින් මෙනෙහි කිරීම කියන එක. ඊට පස්සේ ධර්මය සජ්ජහායනා කිරීම. ඊට පස්සේ අවසානික විදිහට අපි ගත්තේ ලොකු ස්වාමීන් වහන්සේ අද දවසේදී විස්තර කරපු විදිහට ගුරුවරයන් වහන්සේ ගුරුතුමාගෙන් නැත්නම් අපේ කම්මට්ටාචානාර්ය ස්වාමින් වහන්සේගෙන් කමඨහන අරගෙන මනාකොට මෙනෙහි කිරීම, ඒ කියන්නේ බහත් ප්‍රායෝගික භාවිතයේ පිළිබඳ තමයි එතනදී සාකච්ඡා කරන්නට යෙදෙනදී ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා. මේ වගේ විමුක්තායතනයක් සඳහා අපිට ලොකු ස්වාමීන් වහන්සේ වචනින්ම කිව්වොත් එහෙම PhD MPhil ඕනි නැහැ. මේ වගේ විමුක්තායතනයක් අපිට උපදවා ගන්න. එතකොට අපේ ආචාර්ය එහෙමත් නැත්නම් කමඨහන් දෙන ගුරුතුමන් වහන්සේ ළඟට ගිහිල්ලා හොඳට සාවධානව ඒ ගුරුතුමන් වහන්සේ දෙන කමඨහන අරගෙන අපිට එක්තැනකට ගිහිල්ලා විවේක තැනකට ගිහිල්ලා අභිවර්ධනය කිරීමෙන් නැත්නම් භාවනා වශයෙන් මෙනෙහි කිරීමෙන් මේ අපේ සෝත්‍ර දේශනාවේ අනුව ගත්තොත් එහෙම ඒ නිමිත සුග්ගහිතං සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය ප්‍රඥාවෙන් මනාකොට ආબોධ කරගත්තොත් කරගෙන අපිට පුළුවන් මේ විමුක්තායතන එහෙමත් නැතිනම් පස්වෙනි නිවන් දොරටුව විවෘත කරගන්න. ඉතින් මට තියෙන සාමාන්‍ය දැනීම එහෙමත් නැතිනම් ඒ ධර්ම දැනීම අනුව ගත්තොත් නම් බුද්ධ ශාසනය තුළ වැඩිපුරම පිරිසක් ඉඳලා තියෙන්නේ මෙන්න මේ වගේ පිරිසක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ධර්ම ශ්‍රවණය මගින් නිවන් දොරටුව සෑහෙන ප්‍රමාණයක් ඒ ශ්‍රාවකයන් විවෘත කරගෙන ඒ නිවන් නිර්වාණය සාක්ෂාත් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ පින්වන් පෑමෙන් පස්සේ විශේෂයෙන්ම නෙය්‍ය පුද්ගලය උද්ගරිතාඤ්ඤ විපජිතාඤ්ඤත් වඩා නෙය්‍ය කියන පුද්ගලයෝ මෙන්න මේ කියන කර්මස්ථාන එහෙමත් නැතිනම් කර්මස්ථානය ග්‍රහණය කරගෙන ඒක වර්ධනය කිරීමෙන් තමයි තමන්ගේ නිවන් දොරට විවෘත කරගන්නට යෙදුනේ. ඒක අපිට කතා ගොඩාක් තියෙන අපේ ධර්ම සාහිත්‍ය දිහා බැලුවාම භාග්‍යවතුන් වහන්සේගේ ළඟට එන භික්ෂුන් වහන්සේලා 5 10 20 30 වඩිනවා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට එකලාව පුරුදු පුහුණු කරන්න පුළුවන් නිර්වාණය පිණිස වැඩෙන ධර්මයක් දේශනා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා වශයෙන් හෝ නැත්නම් පිරිස වශයෙන් හෝ ඝණයා වශයෙන් අරගෙන සුදුසු කමඨහන් දෙනවා. ඒ කමඨහන් දුන්නන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා කමඨහන් ගතව භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟවත් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟවත් නවතින්නේ නැතුව තමන්ට සුදුසු ප්‍රදේශයක් හොයාගෙන යනවා. මොකද අපිට එතනින් ගන්න දෙයක් තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා කියලාමත් මේක හරියන්නේ නැහැ. එතකොට අර වගේ සුදුසු ප්‍රදේශයක් සප්පාය භූමියක් සප්පාය ප්‍රදේශයක් සප්පාය ආහාර තියෙන ප්‍රදේශයක් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලා යෝගවචරයේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ නිවන් දොරටුව තමන් වහන්සේලා විසින්ම විවෘත කරගන්නවා. ඉතින් ඒ වගේ කතා තමයි වැඩිපුරම අපේ බුද්ධ ශාසනය තුළ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේදීත් අපි කරන්නේ මේ ඔබ අපි සියලු දෙනාම මේ සියලුම ස්වාමීන් වහන්සේලාත් සිද්ධ කරන්නේ මේ කර්මස්ථානයේම තමයි. මේ විමුක්තායතනයේම තමයි. ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිලා කමඨහන අරගෙන කමඨහන් සුද්ධ කර ගැනීම ආදී සිද්ධ කරගෙන තම තමන් ඉන්න තැන්වල ඉඳන් ගබ් භාවනා කර්මස්ථානයේ වඩන. ඉතින් මේ තම තමන්ගේ වැඩිම අනුව එහෙම නැත්නම් මිදීම අනුව තමන්ට නිර්වාණ දොරට විවෘත වෙනවා. ඉතින් ඒක අපේ අතේම තමයි කාර්යය තියෙන්නේ. ඒතොර වර්තමානයේ අපිට බොහෝම ප්‍රායෝගික විදිහට සලකන්න පුළුවන් නිවන් දොරටුවක් තමයි මේක. දැන් ලොකු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා වගේ සාමාන්‍යයෙන් බණක් අහලා නිවන් දකින්නවා කියන කාරණය ඇත්තටම මිත්‍යාවක් වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ. එහෙම නෙවෙයි, කියන්නේ තරමට ඒක යටපත් වෙලා තියෙන්නේ. නැත්නම් එහෙම නැතිනම් අර ධර්ම දේශනාව සිදු කිරීමේදී අර කියන නිස්සරණාධ්‍යාශය කියන එක බොහෝ විට අඩුයි වර්තමානයේදී. ඒතකොට ඒ වගේ තියෙන අවස්ථාවේ එහෙම නැතිනම් සාදුකාර මාත්‍රයක්වත් බලාපොරොත්තු නොවි ධර්ම දේශනා ඒ සිදුවීම් පිළිබඳ අපිට අහන් ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා අපිට මේ කාලයේදී මේ අපි ඔබ අප ජීවත් වන පරිසරය තුළ නිවන් දොරටුව විවෘත කරගන්න තියෙන හොඳම ක්‍රම එහෙමත් නැත්නම් ප්‍රායෝගිකම ක්‍රමය විදිහට මගේ පෞද්ගලික කෝණේ නැත්නම් අත්නෝමතයක් විදිහට නම් දකින්නේ මෙන්න මේ පස්වෙනි විමුක්තායතනය. ගරු එහෙමත් නැතිනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ළඟට ගිහිලා කම්මට්ටානාචාර්යයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් කමඨහන අරගෙන තම තමන්ගේ සුදුසු පරිද්දෙන් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා හෝ ඉන්න තැනක හෝ අරගෙන කමඨහන වර්ධනය කිරීමෙන් අපිට පුළුවන් මේ කියන පස්වෙනි විමුක්තායතනය උපදවා ගන්න. හොඳයි, මම හිතනවා මේ පිළිබඳ විස්තර ප්‍රමාණවත් ඇති කියලා. ඊට අමතරව කතා කරන්න දෙයක් තියෙනවා නම් අපිට ඊළඟයකට යන්න කලින් මම කැමති සභාවට අවස්ථාව දෙන්න මේ පිළිබඳ අදහස් හෝ විමසීමක් හෝ යොමු කරන්න තියෙනවා නම් යොමු කරන්න කියලා. මාව ඇහෙනවද?
ඇහෙනවා. මේ නිරංජා, මේ සූම් එකේ මොනවා හරි ප්‍රශ්න එහෙම තියෙනවද?
තෙරුවන් සරණයි, අවසරයි ස්වාමින් වහන්ස. ධර්ම දේශනාව සම්බන්ධව නම් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. කමතන් පිරිසිදු කිරීමේ වාර්තා දෙකක් නම් තියෙනවා.
හරි, අපි ඒ වන්තිමට බලමු. එතකොට දේශනාව පිළිබඳ ප්‍රශ්න නැති නම් අපිට පුළුවන් එහෙමනම් ඊළඟ අපේ විමුක්තායතන කතා ටික ඉවරයි ඊළඟ කොටසට යන්න. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ධම්ම සුභද්‍ර ස්වාමීන් වහන්සේට අප කෙරෙහි කරුණාවෙන් මේ කාරණාව ඉදිරිපත් කරන ලෙසට.
ඊළඟ මේක පංච විමුක්ත පරිපාචනීය සංඥා. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා. විමුක්ති පරිපාචනීය, විමුක්ති පරිපාචනීය වරහන් ඇතුවේ රහත් බව මුහුරු කරවන සංඥා පසෙක. අනිත්‍ය සංඥාව වරහන් ඇතුළේ අනිත්‍යාන දර්ශන ඥානෙහි උපන් සංඥාව. ඊළඟක අනිත්‍යෙහි දුක්ඛ සංඥාව වරහන් ඇතුළේ අනිත්‍ය දය දුක් වශයෙන් දන්නා නුවණෙහි උපන් සංඥාව. තුන්වෙනි එක දුකෙහි අනාත්ම සංඥාව. දුක් වූ දය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව. පහාන සංඥාව කෙලෙසුන් ප්‍රහීන කිරීම පුන පුනා දන්නේ නුවණෙහි උපන් සංඥාව. විරාග සංඥාව පංචවිධ විරාගයේම අරමුණු කොට උපන් සංඥාව. එවත්නි මෙසේම දන්නා දක්නා අරහත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මේ පස් දිනෙක දහම් වූ මොනවට වදාරන ලදහ? එහි සියල්ලන් විසින්ම සමගව ගැයිය යුතු පෙය්‍යාලං එය දෙව් මිනිසට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. පංචක නිපාතේ අවසානයේ ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට අපි පංචක නිපාතේ අවසාන ධර්ම පරයායට යන්නේ. ඒ තමයි පංච විමුක්ති පරිපාචනීය සංඥා කියන එක. එතකොට මේක සතිය වඩන එහෙමත් නැත්නම් බණ භාවනා කරන අපිට බොහෝමත්ම වැදගත් එකක්. මේ ළඟදී අපි නිස්සන්නවණී ඉන්නකොටත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ඔය සාකච්ඡාවක් අපි පෞද්ගලිකව සිද්ධ කරා මේ කොහොමද කරන්නේ කියන එක. එතකොට පංච විමුක්ති පරිපාචනීය සංඥා කියන එක සමහර තැන්වල බුද්ධ දේශනාවලදී අනුපස්සනා වශයෙන් දක්වලා තියෙනවා. වේලාවක සංඥා වශයෙන් දක්වලා තියෙනවා. ඒක අපේ ගෞරවනීය මාතර ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථවල. මේ සංඥාව මේ කියන සංඥාවන්ම අනුපස්සන විදිහට දක්වලා තියෙනවා. දැන් මෙතන නම් අපිට පහයිනි තියෙන්නේ. නමුත් අනුපස්සනාවන් හතක් තියෙනවා. නම් මේකේ අපිට සමහරක් ඉදිරියට හම්බෙන්න තියෙද තියෙනවා. ඔය කියන සත් අනුපස්සනාවන් කියන ඒවා. අපි හොඳයි අපි බලමු එතකොට මොනවද මේ පංච විමුක්ති පරිපාචනීය ධම්මා කියලා කියන්නේ. එතකොට මුලින්ම දැනගන්නේ මේ පදේ තේරුම විමුක්ති පරිපාචනීය කියන එක ගත්තොත් එහෙම විමුක්ති කියලා කියන්නේම අරහත්ත්වයට නමක්. අරහත්ත්වයට කියන සමාන පදයක්. එතකොට විමුක්ති පරිපාචය කියලා කියන්නේ පරිපාචෙන්ති කියලා කියන්නේ මේ සකස් කරන එක. නැත්තම් මොහු කරවන එක අපි සාමාන්‍යයෙන් පජති කියලා කියන්නේ පිසයි කියන එකනේ. ඊට පස්සේ පක්ක කියලා කියන්නේ පිසුණු කියන එක. මොහුකුරා ගිය කියන එක. ඒතර පරිපාචනීය කියන එකෙන් ගන්නේ මොහුකුරා ගිය මෝරා ගිය කියන අර්ථය. ලේ තේරන භාෂාවෙන් කිව්වොත් මෝරා ගිය මෝරා යන කියන අර්ථය තමයි එතන කියන්නේ. පරිපාචනීය කියන තබ්බානීය නිය රිච්ච කියන ප්‍රත්‍ය සංයෝගයේ තියෙන. එතකොට කෘදන්ත කාණ්ඩවල කිතකයක් විදිහට ඒ පැත්තෙන් ගත්තොත් එහෙම තොර එතන තියෙන්නේ කල යුතු. ඒ කියන්නේ ඒ බවට පමුණු වන කියන අර්ථය. තබ්බානීය නිය රිච්ච කියන ප්‍රත්‍ය වලින් හඳුන්වන්නේ ඒක. කා තබ්බ කල යුතු කියන එක. ඊට පස්සේ කරණීය කල යුතු කියන එක. ආන් ඒ වගේ තොර පරිපාචනීය කියලා කියන්නේ මොහ කිරීම භාවයේ සිදු කරන සංඥාවන් කියන එක. ඒතර මෙතනදී අපිට ඒ සංඥාවන් පහක් භාග්‍යවතුන් වහන්සේගේ මৌলিকත්වෙන් සාරිපුත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා කියන එක. එතකොට මේ අනිච්ච සංඥා කියලා කියන්නේ අනිච්චානුපස්සනා ඥාණයෙන් උපන්නා වූ සංඥාව කියන එක. ඊට පස්සේ අනිච්චේ දුක්ඛ සංඥාව කියලා කියන්නේ දුක්ඛානුපස්සනා ඥාණයෙන් උපන්නා වූ සංඥාව කියන එක. ඊට පස්සේ අනත්ත සංඥා කියලා කියන්නේම අනත්තානුපස්සනා ඥානෙහි කෙරෙහි උපන්නා වූ සංඥාව කියන එක. පහාන කියලා කියන්නේ ප්‍රහාණ අනුපස්සනා ඥානෙහි උපන්නා වූ සංඥාව කියන එක. විරාග සංඥාව කියලා කියන්නේ විරාගානුපස්සනා ඥානෙහි උපන් සංඥාව කියන එක. එතකොට මේ අනුපස්සනා සහ සංඥා කියන දෙක හරිම සමානයි. සමාන සම්බන්ධතාවය ඉතාමත් ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. අනිච්චානුපස්සනාවෙහි අනිච්චානුපස්සනා ඥානයේ උපන්නා වූ සංඥාව තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. ඒතර අනුපස්සනාවේ මේක වෙන් කරන්න අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. මේක ඒකාන්තයෙන් ප්‍රතිබද්ධයි. ඒතර අපි භාවනාව තුළත් අපිට මේක අනිවාර්යයෙන්ම වැඩිය යුතු, එහෙම නැත්නම් වැඩිමිට ඉඩදී යුතු ධර්මතාවයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ අනිච්චානුපස්සනා ඊට පස්සේ දුක්ඛ සංඥා එහෙම නැත්නම් අනත්ත සංඥා පහන සංඥා පිළිබඳ හොඳ විස්තරයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ සූත්‍රානුසාරයෙන් මේක දේශනා කරලා තියෙනවා. ඒ තමයි සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය තුළ අපිට මේ කාරණාවන් දැනගන්න පුළුවන්. එතන ආනන්ද ස්වාමීන් වහන්සේගේ අයදීමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දස සංඥාවන්. ඒ දස සංඥාවේ පළවෙනි එක වෙන්නේ අනිච්ච සංඥා කියන එක. ඒතකොට බුදුරජාන් වහන්සේ ඒක දේශනා කරන්නේ කොහොමද? මට මතකෙ විදියට ඉදානන්ද වික්ඛු අරඤ්ඤගතෝ වා රුක්කමල මුරුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ ඉතිපටි සංචික්කති. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියන විදිහට මෙන්න මේ විදිහට තමයි අනිත්‍ය සංඥාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පංචස්කන්ධය අරමුණු කරගෙන තමයි අපිට අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ. රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංඛාර හෝ විඥාන කියන මෙන්න මේවා පදනම් කරගෙන අපිට අනිත්‍ය සංඥාව වර්ධනය කරන්න පුළුවන්. එතකොට ඒක මේවා අරගෙන කරනවා කියලා කියන්නේ වෙනම භවනාවක් මොකක්වත් නෙමෙයි. මේ අපි එදිනෙදා කරන සතිමත් භාවයම තමයි. ආයමුතින් විශේෂ භාවනාවක් කියලා එකක් නැහැ. සතර සතිපට්ඨානෙන් තොර විපස්සනාවක් කියලා එකකුත් නැහැ. මේ විපස්සනාවෙන් තොර සතිපට්ඨානියකුත් නැහැ. ඒ නිසා අපිට මේ අනිත්‍ය සංඥා කියලා භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්නේ අපි සතිපට්ඨානාදී සූත්‍ර දේශනාවන් වල පුරුදු පුහුණු කරන උපාද වයිස භාවය. සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති කියන කාරණේම තමයි. එතකොට ඒක අපිට රූපයක් අරමුණු කරගෙන කරන්න පුළුවන්, වේදනාවක් අරමුණු කරගෙන කරන්න පුළුවන්, සංඥාවක් අරමුණු කරගෙන වෙන්න පුළුවන්, සංස්කාරයක් අරමුණු කරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සිතුවිලි නැත්තම් විඥානයක් අරගෙන සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට අනිත්‍ය සංඥාව හට ගන්නවා. එතකොට අනිත්‍ය සංඥාව අපිට තියෙන්නේ දැන් අපි පළවෙනි එක ගත්තොත් අනිත්‍ය සංඥාව විදිහට මේකෙදි අපිට කරන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව දකිමින් දනිමින් උපදවමින් වාසය කරන්න. එතනින් යහට මේ තටබන්න කරන්න දෙයක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ හරි ලස්සන වචන වලින් ඉදිරිපත් කරනවා. මේ ඒ අවස්ථාවට දීලා ඒක වෙන්න දීලා ඒක දකින්න වෙන්න ඉඩ හරින්න දීලා බලාගෙන ඉන්න. ඒක එතනින් එහාට ඒ අපේ අනුපස්සනා වලට ගිහින් පස්සේ එතනින් එහාට සිදුවන ධර්මතා ටික ධර්මයටම තමයි බාර වෙන්නේ. අපිට එතනින් එහාට දගලන්න තටබන්න දෙයක් නැහැ. ඒකට හොඳ උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අපි කලිනුත් මේ සාකච්ඡා තුළදී කතා කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේට ගැළපෙන හොඳම උපමාව තමයි කිකිලිය බිත්තර රකින උපමාව. ඒක ඇත්තරම ගොඩාක් ප්‍රායෝගික. ඒක නැවත නැවතත් ඒක ඉදිරිපත් කරන්නේ අපිට මේ උපමා වලින් සෑහෙන අර්ථ සම්ප්‍රේෂණය සිද්ධ කරන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ උපමාවදී දේශනා කරනවා කිකිලිය බිත්තර රකිනවා විතරයි, කිකිලිය බිත්තර වලට උණුසුම ලබා දෙනවා විතරයි, කුකුළු ගඳ ගස්සනවා විතරයි, කිකිලියට කවදාවත් හිතෙන්නේ නැහැ මගේ පැටව නියතුඩින් හරි මෝතුඩින් හරි මේ බිත්තර කට කඩාගෙන එළියට එනවා නම් හොඳයි කිය. කවදාවත් කිකිලිය ඔහොම හිතන්නේ හිතෙන්නේ නැහැ. කිකිලියට කිසිම හැඟීමක් නැහැ ගැන. අන්න ඒ වගේ තමයි යෝගාවචරයත් මෙන්න මේ කියන අනුපස්සනාවන්හි යෙදීදී වාසය කරනවා. යෙදීදී වාසය කරනවා පමණයි යෝගාවචරයන් වහන්සේ බලාපොරොත්තු විය යුතු නැහැ. අද වෙයිද, හෙට වෙයිද, අනිද්දා වෙයිද කියලා අර කිසිම බලාපොරොත්තුවකින් තොරව අදාළ කෘත්‍ය සම්පාදනය කරමින් පමණක් වාසය කිරීම තමයි අපි සිද්ධ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදීත් අපිට දේශනා කරන්නේ ඒකමයි. විමුත්තස්මීති විමුත්තමිති ඥානං හොති. මිදුණෙන් පස්සේ මිදුණා කියන ඥානේ එනවා. දැම්මි දේවා දැන් කෙලෙස්මි දේවා කියලා එහෙම හැඟීමක් නැහැ. එහෙම හැඟීමක් තියාගෙන යන්නත් බැති. එහෙම සංකල්පනාවක් එනකොට විතින් සතියෙන් තොරයි. එතකොට මේ අපේ තියෙන සතියෙන් බැහැර වෙලා යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන මේ කියන සංඥාව ඒ වෙලාවේ අපි කියන්නේ අනිත්‍ය ලක්ෂණයක් බල බල ඉන්නවා කියලා ප්‍රකට වෙනවා කියලා. දැන් අපිට ඔය ලක්ෂණ වශයෙන් ගත්තොත් එහෙම ලොකු ස්වාමීන් වහන්සේ නිතරම දේශනා කරන්නේ පච්චත්ත ලක්ෂණ සීමාව නිත්මනා ගිහිලා සාමාන්‍ය ලක්ෂණ වලට එන අපේ භාවනාව තුළදී සක්මනේ හෝ වේවා, පරයන්කේ හෝ වේවා, ඒ ධාතු මනසිකාරයක හෝ වේවා, පච්චත්ත ලක්ෂණ එහෙමත් නැතිනම් ඒ දේවල් වලට ආවේනික වූ ලක්ෂණ ආනාපානක සතිය ගත්තොත් එීම උණුසුම් සිසිල් ගති හෝ වේවා, සතර මහා ධාතු නිරීක්ෂණය කොට ඒවයි තියෙන ඒ තද ගති උණුසුම් ගති චංචල කම්පන ගති හෝ වේවා, මේවා තමයි සාමාන්‍ය ලක්ෂණ. ඒතර මේවා ඉක්මවලා ගිහිලා එනවා පච්චත් මේ ඒවා තමයි පච්චත්ත ලක්ෂණ. මේ පච්චත්ත ලක්ෂණ ඉක්මවලා ගිහිලා එනවා සාමාන්‍ය ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ පොදු ඒවා. හැම දෙයකටම පොදු ආනාපානටත් පොදුයි, හුස්ම රැල්ලටත් පොදුයි, පින්බිම හැකිලීමටත් පොදුයි, සක්මන්ටත් පොදුයි. ඒතර මේ පච්චත්ත ලක්ෂණ වෙන්නේ මේ සාමාන්‍ය ලක්ෂණ වෙන්නේ මොනවද? ඔය කියන මේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සේ ලක්ෂණ. ඔක තමයි අපිට මේ සාමාන්‍ය ලක්ෂණ විදිහට ප්‍රකට වෙන්න පටන් ගන්න. එතකොට අනිත්‍ය සංඥා ආවයින් පස්සේ ඉපදීපදී බිඳි බිඳ යන දකිනකොට එතනින් එහාට දැක දැක ඉන්නවා විතර. එතනින් එහාට මේ ලොකු ස්වාමීන් වහන්සේ කියන කලත්තන්නේ යන්නේ මේ ඕකට අත දාන්න යන්නේ එහෙම කරන්න ඕනේ. ඒක දිහා බලාගෙන ඉන්න තියෙනවා නම් ඉස්සරහට යයි, නැත්නම් මේ තමන්ගේ ආධ්‍යාත්මික ගමනේ තව පියවරක් මේ ආත්ම භාවය තුළ ඉදිරියට යෑමක් සිද්ධ වෙයි. අපිට කියන්න බෑනේ එකපාර ඔක්කොම එක දවසේ වෙනවා කියන එක. ඒ හින්දා අපිට කරන්න තියෙන්නේ ඒ සතිමත් භාවය තුළද එහෙමත් නැත්නම් බහප සක්මන තුළ හෝ පර්යංකය තුළ අර කියන පච්චත්ත ලක්ෂණ ටික ඉක්මවලා ගියලා සාමාන්‍ය ලක්ෂණාවෙන් පස්සේ සාමාන්‍ය ලක්ෂණ තුළ ඒ උපාදවයේ ස්වභාවය දකින්න. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ සෑම පබ්බයක් පබ්බයක් ගානේ සතිපට්ඨාන සූත්‍රයේදී සමුදේ ධම්මානුපස්සී විහෙරිති, වය ධම්මානුපස්සී විහෙරිති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරිති කියලා දේශනා කරේ ඕකම තමයි. එකම දේ වෙන පැති කඩකින් දේශනා කරලා තියෙනවා. එතකොට ඔය කියන විදිහට අපිට අනිත්‍ය සංඥාව එහෙමනම් හටගෙන ඒ අපේ අරහත්ත්වය මොහු කරවන සංඥාවක් ඉදිරිය වර්ධනය කරන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන අරහත්තේ මොහුකුරු වෙන එකක් කියලා තියෙනවා. කියන්නේ අරහත්තේ මෝරලා එළියට එන ඉඩ අවස්ථාවක් තමයි. ඉතින් මේක හරියට අර කිකිලි මේ කිකිලිගේ ගඳ ගස්සනවා වගේ නැත්තම් උණුසුම දක්වනවා වගේ වැඩ. අපිට තියෙන එක කර කර ඉන්න විතරයි. ඒ පරිපාචනීය කියන වචනේම තේරෙන විමුත්තේ පරිපාචනී කරවන මිසක් රහත් බව මේ පමුන් මේ කියන්නේ රහත් බව අපි කිව්වොත් එහෙම කොහොමද අපි තේරෙන විදිහට කිව්වොත් මේක වෙන්න ඉඩ හරිනවා බලෙන් ඇදලා ගන්න නැහැ. බලෙන් ඇදලා ගන්න එකක් නෙමෙයි වෙන්න ඉඩ හරින සංඥාවක්. මේ මෝරා යන්න අවස්ථාව ඉඩ ප්‍රස්තාව ලබා දෙන සංඥාවක් තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. නැත්නම් අර බඩ කපල එළියට ගන්නවා වගේ අරහත එළියට ගන්න එකක් එහෙම නෙමෙයි. මේ ගැව මෝරන්න ඉඩ අවස්ථාව ලබා දීමක් වගේ තමයි මෙතන කියන්නේ. එතකොට ඊළඟ එක අපි ගත්තොත් එම අනිත්‍යේ දුක්ඛ සංඥා කියන එක. ඒ කියන්නේ අනිත්‍ය සංඥා අනිත්‍යානු දර්ශනේ උපන් දුක්ඛ සංඥාව කියන එක. එතකොට මේක ඕක තමයි අපි මේ ළඟදී සාකච්ඡා කරන්න හේතුනේ. දුක්ඛ සංඥාව කියන එක එකපාර්ට් එන එකක්වත් නෙමෙයි. ඔය කියන අනිත්‍ය මත පදනම් වූ දුක්ඛ සංඥාවක් තමයි මේක. ඉතාමත්ම පැහැදිලි මේ අපේ මේ සංගීත සූත්‍රයේ තුළ මේ ඉදිරිපත් කරන කාරණාවෙන් දුක්ඛ සංඥාව හටගන්නේ අනිත්‍ය පදනම් කරගෙන. දැන් අපි මට මතක විදිහට මේ සංගීති සූත්‍රයේම තමයි මේ සංගීති සූත්‍රයේදී තිකනිපාතය තුළ දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියලා වань. එතකොට මේ දුක්ඛ දුක්ඛතා කියන එක මේ දුක්ඛ දැයි දුක්ඛ සංඥාව තියෙනවා. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනා වේ සංඛාර දුක්ඛතාව තියෙනවා. ඒ වගේම සුඛ වේදනා විපරිණාම දුක්ඛතා තියෙනවා. නැත්නම් සුඛ වේද මේ දුක්ඛ වේදනාවේ ස්වභාවික දුක තියෙන නිසා දුකයි. දුක්ඛ වේදනාවේ නැහැ විපරිණාම දුක්ඛ සංඥා. ඒක විපරිණාම සුඛයි. දුක්ඛ වේදනාව වෙනස් වෙනකොට සැප. ඒක දුකක් වෙන්නේ. මේ විපරිණාම දුකක් වෙන්නේ සුඛ සුඛ වේදනා. සුඛ වේදනාවෙන් තමයි විපරිණාම දුක්ඛ කියන එක අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අදුක්ඛම සුඛ වේදනාවේ තමයි කියන්නේ සංඛාර දුක්ඛ කියන එක. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ඔය නම් ටික තමයි මට මතක විදිහට. අපිට මේකෙම හම්බුණා අති කලින් මේ සංගීත සූත්‍රය තුලදීම. ඒතර ඔය කියන අනිච්චානුපස්සනාව පදනම් කරගෙන මූලික කරගෙන තමයි අර කියන දුක්ඛ සංඥාව මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඊට පස්සේ අපි බලමු තියෙන්නේ දුක්ඛේ අනාත්ම සංඥා කියන එක. අනත් සංඥා කියලා කියන්නේ අනාත්මය කියන එක. අපි මේකේ තේරුම ගත්තොත් එහෙම දුකෙහි අනාත්ම සංඥා. ඒ කියන්නේ දුක් වූ දය අනාත්ම වශයෙන් දක්නා නොවනේ උපන් සංඥාව කියන එක. ඉතින් මේ අනත් සංඥාවත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී අනත් සංඥා මොකද්ද කියන එක දේශනා කරලා තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ද්වාදස ආයතන ටික අරගෙන චසු අජ්ජත්තිකේ අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උචතානන්ද අනත් සංඥා කියන එක. ඒතකොට චක්කු රූප සෝත සද්ද ගාන ගන්ධ ජීව රස කාය පොට්ටබ්බ මනෝ ධම්ම කියන මෙන්න මේ ආයතනයන් පදනම් කරගෙන මෙන්න මේ ආයතනගේ වශයෙන් අරගෙන අනත් සංඥාව භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒ කියන මේ විස්තරය තුළ පංචස්කන්ධයේ ඒතයි පටිච්චස්කන්ධේ තොරව දෙයක් නෙමෙයි නාම රූප වලින් තොර දෙයක් නෙමෙයි මෙතනට අනාත්ම සංඥා උපදවීම සඳහා අපි භාවිතා කරන්නේ. ඒකාන්තයෙන්ම නාම රූප මත පදනම් වූ එහෙම නැත්නම් පංචස්කන්ධේ මත පදනම් වූ අනුපස්සනාවක් තමයි එතනදී භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒතොර ඔය කියන එකත් තියෙන්නේ අනිත්‍ය මුලින්ම අනිත්‍ය සංඥාව ඊට පස්සේ එතනින් අනිත්‍ය දුක්ඛ සංඥාව පදනම් වෙලා ඊට පස්සේ දුක්ඛ අනාත්ම සංඥාව තමයි බුදුරජාන් වහන්සේ අපිට එතන දේශනා කරන්නේ. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් විදිහට ගත්තොත් එන්නේ ඉතාමත්ම ප්‍රායෝගිකයි කියලා තමයි මට නම් තේරෙන්නේ. සමහරක් කෙනෙක්ට අර සංසාර හුරුව තියෙනවා නම් කෙලින්ම දුක්ඛ සංඥා ප්‍රකට වෙන්නත් පුළුවන්. කෙලින්ම අනාත්ම සංඥා ප්‍රකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිවෙලක් විදිහට ක්‍රමපටිපාටියක් විදිහට යනවා නම් මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම පහන සංඥා කියන එක. පහන සංඥා කියලා කියන්නේ කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුනපුනා දක්නා නොවනෙහි උපන් සංඥාව කියන එක. එතකොට ඒකත් විස්තර කරනවා කතමාචානන්ද පහන සංඥා කියලා කිරිමානන්ද සූත්‍රයේදී ඔය කියන කාම විතක්ක, ඊට පස්සේ ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ප්‍රධාන කොට වූ සියලෝම අකුසල ධර්මයන්. සියලෝම උපන් උපන්නේ පාපකී අකුසල ධර්මයේ කියලා වගේ තමයි තියෙන්නේ. උපන් උපන්නේ පාපකී අකුසල ධර්මයේ කොහොමද? නාදි වාසේති පජහති, විනෝදේති, විහන්ති කරෝති, අනභවං ගමිති, අයං උච්චතානන්ද පහන සංඝ. කොහොමනේ දේශනා කරන්නේ? මට මතක ඉදිරි ගිරිමානන්ද සූත්‍රය. ඒ කියන විදිහට කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මේ ප්‍රධාන විතර්ක තුන ඔය ටික. ඔය ටික පදනම් වෙලා පදනම් වූ අනික සියලුම විතර්කයන් ටික අකුසල් විතර්ක ටික ප්‍රහාණය පිණිස අන්න අපි උත්සාහ කරනවා. ඒතර එතනත් අපිට තියෙන්නේ වීර වැඩිමක් තමයි එතන කරන්න තියෙන්නේ. හටගන්නා වූ විතර්කයන් අර කියන විදිහට. ඒතර එතනත් වැඩින්නේ චිත්තානුපස්සනාවට හෝ ධම්මානුපස්සනාවට. කෙලින්ම ඒ ධර්මයේ විසින් ගත්තොත් එහෙම කාමච්ඡන්දේ නැතිනි, ඒ කාමච්ඡන්දේ කියලා. ඒතර ධම්මානුපස්සනාවට වැටෙනවා. එහෙමත් ඇතිනම් මේ කාමච්ඡන්දේ ක්‍රියාකාරී ස්වરૂපය වෙන නැත්තම් ඒක අපිට ප්‍රකට වෙන ස්වરૂපය වෙන රාගසහිත සිතක් හටගත්තාම ඒක චිත්තානුපස්සන කොටසට භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවා. ඒතර උතන මේ පහාන සංඥාව කියන එකත් ඒතකොට සතර සතිපට්ඨානින් තොර වූ අවස්ථාවක් නෙමෙයි. අපි ඉදෙනදා කරන භාවනාව තුළ සතිය තුළ දක්නට ලැබෙන, පේනෙන්න ලැබෙන ධර්මතාවය. ඊට පස්සේ අපි බලමු විරාග සංඥාව කියන එක. එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන එක ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. එතනදී කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිතං සබ්බ සංඛාර සම්මතෝ සබ්බෝපද්ධිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාග. විරාගය කියලා කියන්නේම නොඇලීම කියන එකනේ. එතකොට මේකේ තේරුම ගත්තොත් පංචවිධ විරාගයම කියන එක. මේ ඉඳුරන් කෙරින් පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ විරාගයම තමයි මෙතනදී අපි විරාග සංඥා විදිහට භාවිතා කරන්නේ. එතකොට සර්වෝපදීන්ගෙන් දුරලීමක්, තෘෂ්ණාක්ෂය කිරීමක්, නොඇලීමක් තියනවාද? ආන්ගේ දුරු කිරීම විරාගය. එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් පදයක් විතර ගත්තොත් නිර්වාණය. ඒකාන්තයෙන් සාන්තයි ප්‍රණීතයි කියන එක ගන්න තමයි ඒක තමයි විරාග සංඥාව කියලා කියන්නේ. ඕක ලොකු ස්වාමීන් වහන්සේ මේ ලංකති සූත්‍රයේදීත් අපිට දේශනා කළ අර විරාගය නොඇලීම කියන එක එනකොට අපේ වැඩේ මොකක් හරි එකක් ඒකට ඇඳා ගන්න එක. මම හිතන්නේ ගිය සතියේ හෝ ඊට කලින් සතියේ සෙන්සුරාදාවක තමයි ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළේ ඒ කාරණේ මට. ඒත් මේ සූත්‍ර දේශනාව තුළමයි. එතනදී අර නොඇලීම, එපා වීම, කලකිරීම කියන එක එනකොට මේ ඒකට සාදර වෙන්නේ නැතිව, ඒකට අභිමුඛ වෙන්නේ නැතිව, ඒකට මොකක් හරි එකක් දාලා මේ ඒක මෙහෙම නැත්නම් එළියට ගිහිල්ලා හරි නැත්නම් වෙන දෙයක් කරලා හරි එන දෙයට, එන හැඟීමට, එන ආකල්පයට සාදර නොවි ඒකට පයින් ගහන. එන්නේ විරාග සංඥාව. ප්‍රාර්ථනා කරන්නේත් ඒක, භවනා කරන්නේත් ඒක සඳහා. මේ ඔක්කොම නිවවට දාලා ඇහිලා භවනා වැටි කරගන්නත් ඒකට, අර කෙනෙකුට ඒකට පයින් ගහන. ඒක හරියන්නේ, ඕක හරියන්නේ කියලා මේක මොකක් හරි වෙන වැඩක් කරන්න පටන් ගන්න ඒක තියෙද්දි. එතකොට ඔය කියන විරාග සංඥාව එනකොට ඒකට සාදර වෙලා ඒක සාදරෙන් පිළි අරගෙන නොඇලීම කියන එක තියෙනවා. හිතෙන්නේ නැහැ මෙලෝදයක් කරන්න මේ වෙලාවට. මොකද කිසිම භාවන සමහරක් වෙලාවටදී අර භාවනාවත් එපා වෙනවා. ඒක කරන්නත් එපා වෙන්නේ. ඉතින් ඒක ඒ බව දැනගන්න. ඒක තමයි ගුරුවරයෙක් ආශ්‍රයෙන් ඒවා මේ ගුරුවරයා ළඟ ඉඳගෙන ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ. අපි කලින් විමුක්තායතන වලත් ගත්තේ එයා ධර්මයේ දේශනා කරන්නෙත් නෑ, ශ්‍රවණය කරන්නෙත් නෑ, සජ්ජායනා කරන්නෙත් නෑ, මානසිකාර කරන්නෙත් නෑ. හැබැයි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයා කියන්නේ මොකද්ද, කමඨහන විදිහට දේශනා කරන්නේ මොකද්ද, ඒක හොඳට අහගෙන ඉතින් කමඨහන් සුද්ධ කරනකොට දේශනා කරනකොට ඒකට අහගෙන හිටියේ නැතිනම් ඉතින් මේවා ගිය වෙනකොට පයින් ගහන. දන්නේ? දන්නේ තියෙනද ඒකට පයින් ගහනවා. එතකොට මේ භාවනා කරන ප්‍රතිඵල තියෙන බාර ගන්න පිළි අපි සූදාන්න නැහැ. අපි කැමති නැහැ. මීට වඩා ලොකුවට වෙනස් හැඩයකට මීට වඩා දීප්තියකින් ඉන්න ඕනි කියලා. එහෙම නැති කරගෙන යනකොට තේරෙනවා ඒකට තමයි ගුරුවරයෙක් ළඟ ඉන්න ඕනි කියන්නේ. ආචාර්යයන් වහන්සේ නමක් ළඟ, ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ, කල්යාණ මිත්‍ර වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන්න ඕනි ඔය නිසා. ඒක ළඟ ඉඳලත් ඕක කරන්න නැත්නම් ඉතින් හිටියත් එක නැතත් එක. එකයි වැඩේ තියෙන්නේ. ඒ නිසා ඔය කියන විරාග අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා කියන මෙන්න මේවා එතකොට රහත් බව මුහු කරවන දේවල්. බලන්න මේ වචනේම අපි හොඳට තේරුම් ගන්න රහත් බව මුහු කරවන දේවල්. අර නිකන් සීස කරලා ගන්නවා වගේ එලියට ගන්න එකක් නෙමෙයි. ගැබ මෝරා යන්න එහෙම එතන අරහත්වය, එහෙම අරහත්වය කියන්නේ අවසාන කෙළවරනේ. සෝවන් ආදී තැන ඉඳන් අපි පටන් ගන්න. ඒ සෝවන් ඵලයේ සකදාගාමි අනාගාමි මෙන්න මේවා ඉබේ වැඩෙන්න, තැනී වැඩෙන්න ඉඩාරණ ධර්මතාවය තමයි මේ සංඥාවන් තමයි මෙන්න මේ කියන පස්සාකාර වූ සංඥාවන්. ඉතින් තව ඉස්සරහට ගියාම ඔක අනුපස්සනා විදිහට ගත්තොත් හතක් වෙනවා. ඒ ඉස්සරහට බොහෝ විට හම්බෙයි. මට මතක නැහැ තිබ්බද කියන එක. ඒ නිසා අපේ භාවනාව තුළදී ඉදිනදා ජීවිතයේදී සතිමත් භාවය ගත කරගෙන යනකොට මේ වෙනකොට මේකට සාදර වෙලා ඉන්න සමහරට අවදිමත් භාවයේ තියෙනවා රැ එළි වෙනකම්. නිින්ද යන්නේ නැහැ. ඒ අනිත්‍ය ආදී ලක්ෂණ නම් වශයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. මේක අනිත්‍යයි මේක දුකයි කියලා. නමුත් අත්දැකීමක්. ඒ අත්දැකීම මේකයි කියලා දැනගන්න මේ වගේ ධර්ම සාකච්ඡාවන් අපිට ප්‍රයෝජනවත් වෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ නේ අත්දැකීම වචනෙට නම් වලා කියන්නේ. හරියට වචනෙට නම් වලා ඒක තේරුම් ගන්න අපිට මේ වගේ ධර්ම සාකච්ඡාවන් වැදගත් වෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන වෙනස ඒක. දැන් බුදුරජාණන් වහන්සේලා සාර අසංකේ කල්පලක්ෂ්‍ය පාරමිතා පුරලා දේශනා කරන එක තේරෙනවා. ඒ වගේම දෙආසංකේයයක් මේ ඒකාසංකේ කල්පලක්ෂ්‍ය පාරමිතා පුරපු සාරිපුත්ත මහරහතන් වහන්සේලා දේශනා කරපු එකත් අපිට තේරෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට දෙආසංකේ කල්පලක්ෂ්‍ය පාරමිතා පුරලත් බැහැ තේරෙන්නේ කියන්නේ. ඇයි ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේලාටත් පුළුවන් නම් ඇයි පසේ බුදුරජාණන් වහන්සේලාට බැරි වෙන්නේ? උන්වහන්සේලා ඊට වඩා පාරමිතා පුරලා තියෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාට බැහැ මේක කියා දෙන්න. මේක තේරෙන විදිහට කියා දෙන්න බැහැ. ඒකට හේතුව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේලා දේශනා කරන්නේ උන්වහන්සේලාගේ වචනේ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට තේරෙන විදිහට හදලා දුන්න පාරිභාෂික වචන මාලාවකින් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේලා දේශනා කරන්නේ. ওই වචන සෙට් එක හම්බුනේ නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේලාට තුන්වහන්සේලාත් පසේ බුදු වගේ තමයි. දන්නවා වැඩි කියා ගන්න බෑ. ඔන්නෝකයි වෙන්නේ. ඒ නිසා මේ වගේ ධර්ම සාකච්ඡාවල තියෙන වැදගත්කම තමයි ඒක දේශකයන් වහන්සේටත් වැදගත් වෙනවා, ශ්‍රාවකයන් වහන්සේලාටත් වැදගත් වෙනවා. මේ අපේ තියෙන අද්දකීම මේ මේකයි මෙහෙමයි කියලා ගන්න. සමහරට මේකම අනිත් පැත්තට මේ කටකුත් එනවා. එහෙම නෑ කියන්නෙත් නෑ. ඒකයි බුදුරජාණන් දැන් සමහරට මේව දැනගෙන ඉන්න එකම මේ භාවනාවන් වැඩෙන්න හේතුවක්. එහෙම ඕන තරම් තියෙනවා. එහෙනම් මේ දෙපැත්තම තියෙන භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරේ ධම්මං හිවෝ භික්ඛවේ දේසෙස්සාමි නිස්සරණත්තාය නෝගහනත්තාය කියන එක. දැන් අපේ නිස්සරණවානේ මේ භාවනා ශාලාවේ සහ ලොකු ස්වාමීන් වහන්සේ 10 කට ඉස්සරහා තියෙන අර රිටිපනින පින්තූරේ තියෙන එක රිට අත්හරින්න නැත්නම් හැටතර යන්න බෑනේ. දුවගෙන ඇවිල්ලා රිට තියලා රිටෙන් ගැම්ම අරගෙන උඩහට ගිහිල්ලා රිට අතර ඉන්න ඕනේ. රිට අතරින් නැත්නම් යන්නත් බෑ. රිට නැතුව ඉදක්වා යන්න පුළුවන්ද? ඒකත් බෑ. ඉතින් හරියට මේ ධර්මයේ විනය ඉගෙන ගන්නවා කියන එකත් එහෙමම තමයි. මේක ඉගෙන ගන්නත් ඕනේ. මේ හැබැයි ඉගෙනගෙනත් බෑ. ඉගෙන ගන්න නැතුවත් බෑ. ඔයාගේ මේ මහා උපතෝ කෝටික ප්‍රශ්නයකට තමයි යොමු වෙන්නේ. ඉතින් ඒකට ගොඩාක් භවනා කරන ස්වාමීන් වහන්සේලා කියන චෝදනාවක් තමයි අනේ ඔය මේ භවනා පොත් කරන්නේ කොහෙද? පොත්ක පටන් ගත්ත හැටියෙම භවනා කරන්න හම්බෙන්නේ නැහැ නේ කියේ. භවනාවට වාඩි වෙච්ච හැටියෙම පාඩම් කරවා මතගෙන බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්ධේ කී කියනවා. ඊට පස්සේ ඒ පරයන්කය තුළ. අයි පාලිනී ඉගෙන ගන්න. ඉතින් වර්ණංගිල්ල මතක් වෙනවා හෝ ගාල පරයන්කය. ඉතින් ඔය දෙපැත්තක් තියෙනවා. ඉතින් තම තම නැනපමණින් දත යුතු. ඒක හැමෝටම සාධාරණත් නැහැ. එක එක අයගේ අත්දැකීමුත් වෙනස්. හැමෝටම එක විදිහට කරන්නත් බැහැ. ඉතින් ඒකට තියෙන ගුරු ඇසුර ඉඳගෙන ගුරුවරයන් වහන්සේගේ උපදෙස් මත ඒ භාවනාව අනුව අපිට ඉදිරියට යන්නයි තියෙන්නේ. හොඳයි. මේ සම්බන්ධයෙන් මොනවාරි අහන්න කරන්න දෙයක් තියෙනවද අපිට සාකච්ඡාව තුළ? අපේ සූත්‍ර දේශනාවෙන් ගතයුතු ප්‍රශ්නයක් නැතිනම් එහෙනම් අපිට ඒක අද දවසේදී එතකොට පංචක නිපාතය අපිට ඉවර කරන්න පුළුවන්. ඉවර කරලා මේ අපි කමඨහන් සුද්ධ කරන එකට අපේ ධම්ම සුභද්‍ර ස්වාමීන් වහන්සේට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩ ඉන්නවද?
ඉන්නවා ඉන්නවා.
එහෙනම් අපි කමඨහන් වාර්තා ඉදිරිපත් කරනවා. අපි ධම්ම සුභද්‍ර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න හින්දා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම වාර්තා දෙක ඉදිරිපත් කරන්නම්. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. විනාඩි 20ක සතිමත් සක්මනකින් අනතුරුව පරණංකයේ වාඩි වී මම දැන් මෙහි සිටිනවායයි සිහි කළෙමි. හුස්ම සංසිඳී කනේ දැනෙන රැහැයි නාදයන් සහ ශක්ති ප්‍රවේගයන් ප්‍රකට විය. ශරීරයේ අත් ප්‍රදේශයේ දැනීම් අඩු වී ගිය අතර අවධානයේ ශක්ති වේගයන් කෙරෙහි තිබුණි. වේදනා සිතුවිලි පැමිණියත් ඒවා ඉබේම කම්පන අතරට දියවේ. සිතට එන කිසිම දෙයක් දිගට නොපවතින බවත් ඕනෑම දෙයක් ඉබේම ඇතිව නැතිව යයි. සිත මේ කිසි දෙයකට විශේෂයක් නොදක්වයි. කිසිම චිත්ත පීඩාවක් නැත. ආයාසයෙන් කම්පන දෙස බැලුවොත් හොඳින් දැනෙන බවක් දැනෙන අතර හුස්ම රැල්ලද දෙතුන් වරක් දැනී නොදැනී ගියේය. සිහිය පිහිටි එක් අරමුණක් නැති බවත් හැම විටම වෙනස් වන ශක්ති වේගයක් එක දිගටම පවතී. මේ දැනීම දෛනික ජීවිතයේදීද වරින් වර ප්‍රකට වේ. කිසිවක් නොකර සිටින සෑම විටම වාගේ මේ රැහැයි නාදය දැනේ. සැහැල්ලුවක් දැනේ. සිත හෝ කය ඇවිස්සුනත් අභ්‍යන්තරයේ මොකක්දෝ සැහැල්ලුවක් නොසැලෙන තැන්පත් ශාන්තිකර ගතියක් නිරීක්ෂණය විය. පැය දෙකකට පසු භාවනාව නතර කෙලෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. නිවන පිණසම හේතු වාසනා වේවා. වර්තාව එපමණයි ස්වාමීන් වහන්ස.
හොඳයි. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම මම හිතන්නේ කමටහන් සුද්ධ වෙලා තියෙනවා. හරි විදිහට කරගෙනත් ගිහිල්ලා තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේට ඔක් ගැන ගොඩාක් වෙලාවට කියනකොට පාවිච්චි කරන වචනයක් මට මතක් වුණා. සිකඩායක කියලා ඒ දවස්වල මට ওই වචනයක් ලොකු ස්වාමීන් කිව්වා. මම හෙව්වා මේ වචනේත් මොකද්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යද්දිව සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ආරෝමිය ඔය වගේ වචනත් එක පාවිච්චි වෙන දෙයක් තමයි. සාමාන්‍යයෙන් අපි ඔය දැන් සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්ත දිහම නිකන් ඔය කියන මොකක් හරි හම් එකක් හිස් එකක් වගේ දෙයක් එනවා කියලා එහෙම බබල්ස් වල එහෙම ඒ වගේ දේ තත්ත්ව තියෙනවා. එක එක මොනවද ඒවට කියන්නේ මේ නිකන් අන්න ඒ වගේ දෙයක් තමයි. සාමාන්‍යයෙන් අපි මේක දිහා බලාගෙන ඉද්දී යම් මට්ටමකදී ඇතුළට යද්දී ඔය වගේ නිකන් මොකද්ද ඔය අත්දැකලා තියෙන தත්ත්වය තියෙන්නේ කොයි වෙලෙත් දැන් තමන්ගේ හිතට නිකන් ඇතුළත පවතින නිශ්ශබ්දතාවයක් නිකන් රහයයන්ගේ සම්පතයක් එක්ක වගේ නිකන් ඒක සද්දයක් කියවට නිකන් නිශ්ශබ්දතාවය හරහා එන දෙයක් වගේ දෙයක් කියලා. ඉතින් ඔන්න ඔය වගේ தත්ත්වයක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම කරගෙන යනකොට ඇතැම් අයට දකින්න ලැබෙන තමන්ගේ අත්දැකීමත් එක්ක එන தත්ත්වයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේක තමන්ට භාවනාවට බාධාවකුත් නෙමෙයි නා. තමන්ගේ දැන් හිත එදිනෙදා වැඩ කරද්දී ඇවිස්සෙද්දී කය ඇවිස්සෙද්දී ওই වගේ தත්ත්ව ඇතුළදීත් ওই හැතුලින් නිශ්ශබ්දතාවයේ තියෙනවායි කියලා තමන්ට දැක ගන්න පුළුවන් නා. ඒ කියන්නේ මේ අර චිත්තං ජම්බෝන දස්සේව කියලා කියන ඉතින් මේක මේ පිරිසුදු දඹරත්නක් වගේ මේ ඇතුලේ මේ ගතිය තියෙනවායි කියන මට්ටමටම තමන්ගේ හිත ඒ කියන්නේ කොච්චර ඇවිස්සුණත් ඇතුලේ මේක තියෙනවායි මේ 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 නිදහස් නිස්කලංක හිත තමා තුළ තියෙනවායි කියන මට්ටම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මට්ටමටම දැන් තමන් එහෙම ඒ කියන්නේ තමන්ට ඒ විශ්වාසය ඇවිල්ලා තියෙනවා නම් විශේෂයෙන් මට නම් කියන්න දෙයක් නැහැ. ওই විදිහටම සරලව වැඩේ ඒ කියන්නේ මේ අනමතර වැඩ දාගෙන අරවා මේව කරගෙන ඕක නැති කරගන්න නැතුව ඒ ලබාගත්තු දේ ඕමම දිගට පවත්වාගෙන යන්න ওই විදිහටම අනුග්‍රහ කරගෙන යන්න කියන දේ තමයි කියන්න තියෙන්නේ ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම පළපුරුදු යෝගිනියක් මි. මම දැන් මෙතන ලෙස වාඩි වී පරයන්ක භාවනාව පටන්ගෙන සිත දෙස බලා සිටිමි. ටික වේලාවකින් ගැඹුරු නිහඬතාවයක් විඳිය හැකි වේ. මෙලෙස සිත දෙස බලා සිටින විට අභ්‍යන්තර කතාවක මනස නිමග්න වී ඇති අයුරු පෙනේ. එවිට සිත පිටගොස් ඇතැයි මම දකිමි. නමුත් සතිමත් විවේකයේ පවතින අතරම මෙලෙස ඇතුළත කතාවද පවතින බව සිත දකි. දුකක් කනස්සල්ලක් පසුතැවීමක් වැනි හැඟීමක් ඇති නොවේ. සිතුවිලි පිටතින් පැමිණි විට ඒ බව හඳුනාගෙන සතිමත්ව සිටිමින් සිතුවිලි වලට බැස නොගෙන සිටිය යුතු වුවද මෙසේ වන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්ස.
මෙසේ වන්නේ ඇයිදයි කියන එක හොයන්න ගත්තොත් එහෙම ආයෙත් අපි කල්පනාවකට නෙමෙයි වැටෙන්නේ. ආයෙත් අපි මොකද්ද මේ වෙන්නේ කියලා තර්ක ඥාන පැත්තටයි ආයෙම වැටෙන්නේ. එහෙම නෙමෙයි. දැන් අපි මූල කර්මස්ථානයක් දිගේ ආධුනිකයෙක් දිහා ආධුනිකයෙක් විදිහට ඔකත් එක කරගෙන යද්දී අපි ලෝකේ තියෙන සියලුම දේවල් අමතක කරලා මූල කර්මස්ථානයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවානේ. මූල කර්මස්ථානේ වැඩිපුර නිමිති ගන්නවා. පුළුවන් තරම් ඒක ස්ථිර කරනවා. ඇත්තටම ස්ථිර සංඥාවක් තමයි එතන ගන්නෙ. මේක දිගයි, මේක කොටයි, මේක උණුසුම්, මේක සීතලයි, මේක ගල් ඇනෙනකොට මෙහෙමයි, වැලි ගැටෙනකොට මෙහෙමයි. මේ මගේ වම් කකුල, මේ දකුණු කකුල, මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙමෙයි. මේ ප්‍රශ්වාසයේ ආශ්වාසයේ නෙමෙයි කියලා අපි පුළුවන් තරම් මේක පිළිබඳව නිමිති ගන්නවා. ඒකට කලින් දවසක ලකුසාංශේ මගෙම්ම ඒකට කට උත්තරයක් ගත්තේ මොකද්ද මේ සටහන් ගන්නවායි කියලා අපි කියන්නේ. සටහන් ගන්නවා පුළුවන් තරම්. ඉතින් ওই විදිහ සටහන් අරගෙන ඊට පස්සේ ඔක දැන් කාලානුරූප වෙනස් වෙන විදිහ ඔකත් අපි දකිනවා ආකාරයක් විදිහට. ඉතින් ඔහොම බලාගෙන දැන් ආධුනිකයෙක් විදිහට අපි මෙහෙම පුළුවන් තරම් අනිත් ලෝකෙස් තියෙන සියලුම දේවල් අමතක කරලා මූල කර්මස්ථානය බලාගෙන මෙහෙම යද්දී යම් මට්ටමක් එනවා. අපි දියුණු වෙනකොට දැන් මේ මූල කර්මස්ථානය තියෙනවා ද්විතීක කර්මස්ථානය. කියන්නේ මූල කර්මස්ථානයට පරිබාහිරින් වෙනත් වෙනත් අරමුණු ගොඩාක් තියෙනවා. ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොකද්ද සබ්දයක් වෙන්න පුළුවන්, ඇතුලේ කතාවක් වෙන්න පුළුවන්, ඇඟේ දැනෙන වෙනත් වේදනාවක් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට පේනවා මූල කර්මස්ථානෙත් අපිට තියෙනවා. එතකොට අන්න යෝගාවචරයට දියුණු මට්ටමකදී හැකියාවක් ලැබෙනවා. තමන්ට අවිශ්වාසයි නම් නැවතත් පුළුවන් අර විදිහට මූල කර්මස්ථානෙට ඇවිල්ලා ඒක තුලම නිමග්න වෙන්න. ඒක ආරක්ෂිතයි වගේ දැන් නෝන. ඉතින් එහෙම නැත්නම් තමන් දියුණුයි නම් තමන්ටයක් මොකද කියන්නේ මේ අපි රිස්ක් ලවින් කියලා කියන්නේ අවදානම් ගන්න කැමති කෙනෙක් වගේ නා. එහෙම තත්ත්වයක් තියෙනවා තමන්ට පුළුවන් අල දැන් තමන්ගේ මූල කර්මස්ථානයට පිටින් ද්විතීක කර්මස්ථානයක් තියෙනවා. මූල කර්මස්ථානය අතරින් තමන්ට ද්විතීක කර්මස්ථානය තියෙන බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ තත්ත්වයක්. එතකොට එහෙමත් නැත්නම් දැන් ද්විතීක කර්මස්ථානය කියන්නේ හිතුවිලි වල තමන් ඉන්න බව තමන් දන්නවා. හැබැයි තමන්ට මූල කර්මස්ථානේ තියෙනවා. හැබැයි මූල කර්මස්ථානට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මූල කර්මස්ථානේ තියෙන බව තමන්ට තේරෙනවා. ද්විතීක කර්මස්ථානයක තමන් හිත නිමග්න වෙලා ඉන්නවා කියලා තමන්ට හොඳට තේරෙනවා. ඒ දැන ගැනීම තුළ තමන්ට ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ හිතුවිලි අතරින් ආනාපානය බලන්නත් පුළුවන්, ආනාපානය අතරින් හිතුවිලි බලන්නත් පුළුවන්. ඉතින් මේක වෙන්නේ ඇයි, කොහොමද ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි ආයි කල්පනා කරන්න ගත්තොත් එහෙම අන්න එතනයි වැරද්ද තියෙන්නේ. ඒක වැදගත් නැහැ. මේක තමන්ට එහෙම දකින්න හැකියාවක් තියෙනවනම් ඒක තමන්ගේ සතියේ තමන් වඩපු සතියේ දියුණුවක් බවයි දැනගන්න තියෙන්නේ. ඉතින් අන්නේ දියුණුවත් එක්කම තමන් වෙනදා කරනා වගේම ආධුනිකයෙක් විදියට පරියංගයට ලක්මට යන හැම වෙලාවකදීම පුළුවන් තරම් ආධුනිකයෙක් වගේ අර තමන් ආරම්භයේදී ගන්න මූල කර්මස්ථානය ඒක හොඳට මානසිකාරයේ පවත්වලා ওই මට්ටමට ආවට පස්සේ නිදහසේ තමන්ට ඒ විදියට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්නේ විදියට මේ මොකද්ද වෙන්නේ කියලා හොයන්න යනවට වඩා මේ තමන්ට ලැබිලා තියෙන දේ තුල දැන් තමන්ට පරීක්ෂණය කරන්න තමන්ට කියන්නේ මොනවද ඒ තුල අත්දැකීම් ලබා ගන්න පුළුවන් මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. අන්න එහෙනම් ඒක පවත්වාගෙන මේ විදිහට අත්දැකීම් ටික ලබා ගන්න කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, අවසරයි. තක්කස වෙලා තියෙනවා ස්වාමීන් වහන්ස, මම අවසර ලබා දෙන්නද ස්වාමීන් වහන්ස?
හොඳයි.
සෝබිත කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න ඕන, මේ අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමින් වහන්ස. මම සෝබිත ස්වාමින් වහන්සේ නමක් කතා කරන්නේ. ස්වාමින් වහන්ස, මම දැන් මීට මාස 5කට උඩදී තමයි ආනාපාන සති භාවනාව පටන් ගත්තේ. මුල් කාලෙදී සංස මාස 4ක් විතර යනකම් හුස්ම රැල්ල වදින තැනක් මුකුත් හොයාගන්න දැනෙන්නේ නැතිව ගියා. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා විතරයි දැනුනේ. ඉතින් ඒ විදිහට දිගටම හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දැනගන්නවා, හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා දැනගෙන දිගටම භාවනා කරගෙන ගියා. මාස 4කට විතර පස්සේ සාන්නාංශ හුස්ම රැල්ල ප්‍රකට වෙන්න ගත්තා. හුස්ම රැල්ල ප්‍රාශ්වාස හුස්ම රැල්ල ප්‍රකට වෙන්න ගත්තා. එතකොට ඒ හුස්ම රැල්ල ප්‍රකට වෙන එක දිහා බලාගෙන දිගටම කරගෙන කරගෙන යනකොට ආශ්වාස හුස්ම රැල්ල ප්‍රකට වෙන්න ගත්තා. ඇතුල් වීම පිටවීම දෙකම ප්‍රකට වෙන්න ගත්තා. ඊට පස්සේ හුස්ම රැල්ල උඩු තොලට උඩින් යම් තැනක වැදීගෙන හුස්ම ඇතුළට එනවා, යම් එතනම වැදීගෙන ආයි පිටට එනවා තේරුණා. ඊට පස්සේ ඒ එතනට හිත තියාගෙන දිගටම කරගෙන යනකොට හුස්ම රැල්ල පටන් ගන්නම, එතකොට හුස්ම රැල්ල දිගටම ඇදිලා ගිහිල්ලා ඉවර වෙන තැන වෙනකම්ම බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා. ඉන්පස්සේ හුස්ම රැල්ල ඒ මුල්ල සහ අග හොඳට හඳුරගත්තට පස්සේ හුස්ම රැල්ල වේගෙන් සිවුම් වෙනවා, ඉක්මනින්ම සිවුම් වෙනවා පොඩි කාලෙකින්. එතකොට ආලෝකයක්, ලොකු ආලෝකයක් එන්න ගත්තා. ඒ ආලෝකය ගැන හිතන්නේ නැතුව දිගටම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ආලෝකය දීප්තිමත් වෙනවා තේරුණා. නමුත් දිගටම හුස්ම රැල්ල අර වදින තැනම හිත තියාගෙන දිගටම ආනාපාන කරගෙන යනකොට එතනින් ඒ අර හුස්ම වදින තැනින් නිකන් දඟලන 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 වගේ ගතියක් දැනෙන්න ගත්තා දිගටම. ඒක මුලදි ගණන් ගත්තේ නැහැ, මුලදි ඒකත් ගණන් ගන්න නැතුව දිගටම කරගෙන යනකොට ඒ ගතිය එන්න එන්නම වැඩි වුණා. අර භාවනාව නවත්තලා කසන්න මට්ටමටම එන මට්ටමටම අර ඒක නිකන් පීඩාවක් වගේ තමයි දැනුනේ. නමුත් ඒකත් ඉවසගෙන කරගෙන යනකොට ඊට පස්සේ මූණ හැමතැනම හැම ඇතුලෙන් නිකන් පන්වෙත් දඟලනවා වගේ හැමතැනම මූණේ එහෙම එහෙම යන්නත් ගත්තා. ඒක ශාරීරික අනිත් තැන් වලත් දැනෙන්න ගත්තා සංස. ඒ ටික තමයි සංස දැනට තියෙන
හොඳයි. මේ ස්වාමීන් වහන්සේ මේක ඊයේ මේ ස්වාමීන් වහන්සේ කතා කරලා මොකක් ලොකු සංසෙත් එක සාකච්ඡා කරලා හරි මොකක් හරි වුණාද?
ඔව් සානසේ, ඊයේ මම කතා කරා. ඔව් සාංශ කිව්ව දිගටම කරගෙන යන්න කියලා. අර මට තියෙන ගැටලුව සාංශ, අර මට ඒ වෙලාවේදී ඊයේ අහන්න බැරි වුණා. මේ එතකොට දැන් අර අපිට නිකන් අර කසන්න වගේ එනවනේ සාංශ. එතකොට අර මූල කර්මස්ථානට හිත තියන්න බෑ. එතකොට අර ඒකට වැඩිය අනිත් අර දඟලන එක තමයි ලොකුටම තේරෙන්නේ. එතකොට මට හිතාගන්න බැරුණා මේ දැන් මං ඒ දඟලන එකට හිත තියෙනවද නැත්නම් ආනාපානට හිත තියාගෙන දිගටම කරගෙන යනවද කියලා මට ඒකie අහන්න අමතකුණා.
ඒ කියන්නේ අරකම තමයි ඒක මට ඕක නිකන් අර මේ ඔතනින් මං මෙතන යද්දි නිකන් ওই වගේ ප්‍රශ්නයක් ඇහුණා කකින් හරි වගේ නිකන් ඔන්න වගේ සංඥාවක් වගේ එකක් තිබුණා. ඒකයි මං ඇහුවේ මේ ප්‍රශ්නයක් ඇහුවද කියලා. දීපු උත්තරේ නම් මොකද්ද කියලා මම අහගෙන හිටියේ නැහැ. මේ කොහොම හරි ස්වාමින්වහන්සේ දැන් අර කලින් කිව්ව දෙයම තමයි. ඒකෙන් දැන් අපි දැන් මේ මේකේ කරගෙන යද්දී විවිධාකාර මාර්ග සංඥා වගේ දේවල් අපි දකිනවා. හැබැයි මේ මාර්ග සංඥා වල නතර වෙන්න ගියොත් එහෙම අපේ ගමන සිද්ධ වෙන්නේ නැහෙනේ. අපි ගමනක් යනකොට අපි කොහේ හරි ඉඳන් තවත් කොහේ හරි ගමනකට යනවා නම් ඒ අදාළ තැන් දෙක ප්‍රධාන අපි පිටත් වෙන තැන සහ අපි ළඟා වෙන තැන අපි දන්නවා. ඒතකොට ළඟා වෙන තැනට යන්න යන අතරතුරේදී අපිට මාර්ග සංඥා ගොඩාක් හම්බ වෙනවා. මෙතනින් හැරෙන්න, මෙතනින් වමට දාන්න, මෙතනදී මේ වේගෙන් යන්න, මෙතනදී මේ ඉස්සර කරන්න තහනම් අරවා මේ වගේ. ඒක මාර්ග සංඥා වල නතර වුණොත් එහෙම ගමන සිද්ධ වෙන්නේ. ඒ අපි යන්තම් ඉවෙන් සංඥාවක් ගන්නවා. ආ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා දැනගන්නවා. අපි අපේ ගමන යනවා. අන්න ඒ වගේ මේක දිහා බලාගෙන කොට ගොඩාක් වෙලාවට ඒ කසන ගති ඇතැම් අයට මතුවෙන සමහර ලාවට ඇඹරෙන ගති නිකම් තලලා දානවා වගේ අරවා මේව ගොඩාක් දේවල් මතුවෙන. ඉතින් ඔය අතරින් තමන්ට පුළුවන් අර කලින් කිව්වා වගේ ඒ අතරින් තමන්ට මූල කර්මස්ථානයේ දිහා බලන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මූල කර්මස්ථානයේ තියේදී තමන්ට ඒ දේවල් සිද්ධ වෙනවා කියලා දැනගන්න පුළුවන්ද? ඉතින් ඒක පුහුණුවක්. ඒක අපි පුහුණු විය යුතු දෙයක්. ලේසි නෑ. හැබැයි ඒකේ පොඩි ගතියකුත් තියෙනවා. දැන් ඔය ඔතනින් මිදුණට පස්සේ ටග්ගලේ කඩාගෙන නැහය කඩාගෙන මොනවා හරි කරගෙන ටග්ගල් පරියන්ක නැගිටලා ගියොත් එimhe ඔය ගතිය තනියෙන්ම අයින් වෙලා යනවා. ඊනවට දැන් අර ආයෙත් එනවා. දැන් ආයෙ පාරයන්කට ගිහිල්ලා අර විදිහට රෝස්මරල්ල චුට්ටක් වෙලා බලාගෙන ඉද්දී ඔය ටික හොම්බ බලාගෙන ඉද්දී මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොටම ආයෙත් ඔන්න දැන් ටික ටික අර ගතියට එනවාය කියලා Tamanට යම් අවබෝධයක් තියෙනවා නේ. එතකොට ඒක නෙමෙයි කලින්ම තේරෙනවා මෙන්න මෙතන තමයි දැන් ඉන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් තමන් උත්සාහ කරන දැන් අපි අර සාමාන්‍යයෙන් කරන්නේ මේ මොකද්ද? දැන් වේදනාවල් එහෙම ගොඩාක් අය කියනවනේ ධනිස් වේදනාවල් එනවා අරව මේවා එනවා මේ හරි අමාරු ඉන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් එතකොට කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට ඒ කටියට පහල්දි කරන්න පුළුවන් සරල උත්තරේ තමයි දැන් අපිට වේදනාවල් ආවා කියලා ටක් ගාලා නැගිටලා මේකෙන් ගිහිල්ලා හරියන්නේ නැහනේ. එහෙම කළා ඉතින් කවදාවත් එහෙම ඉතින් එච්චර සරලව මේකට ඉතින් උරතල් කළාත් බෑ මේඟ. අනිත් පැත්තට දැන් මේක අපි වේදනාව ඉදගෙන පද්මාසන ගහගෙන මේ කයට දුක් දීලා මේක කරන්නත් බෑනේ. ඒතරස මේක ලෙඩ වෙලා මොකක් හරි වුණොත් ඒතන ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තට කොහොමත් එහෙම ඒතකොට දේශයක් විතරයි වෙඩෙන්නේ. ඒක හරියන්නේ නැහැ. එතකොට අපි සරලව කියන්නේ දැන් වෙන්දට වඩා Tamanට එක තප්පරයක් ඉන්න පුළුවන්ද? මහා ගොඩක් නෙමෙයි. වෙන්දට වඩා පොඩ්ඩක් වෙලා Tamanට මේක තුල ජීවත් වෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ එහෙම එතකොට ඒ පුහුණු හරහා ටික 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 අපි ඉස්සරහට යනවානේ. අන්න ඒ වගේ Tamanටත් ඔය බාහිර දේවල් මතුවෙද්දි ඒ අතරින් තමන්ට පුළුවන් ද තමන්ගේ හිත වට ගන්න නැතුව කමටහනේ තියාගන්න, හිතේ සතිය නැති කර ගන්න නැතුව ඉන්න පුළුවන්ද වෙන්දට වඩා කොච්චර වෙලා අන්නේ විදිහට ඒක පුහුණු වෙන්න උත්සාහ කරන්න කියලා තමයි මට හිතෙන්නේ මට කියන්න තියෙන්නේ.
එහෙමයි සාංශ කියන්නේ. එතකොට මේ අර පිටින් මතුවෙන ඒවා මොනවා මතුනත් මූල කර්මස්ථානට හිත තියාගෙනම ඒක දිහාම බලාගෙන ඉන්න කියන එක තමයි මට නම්
හැදිච්ච එක ක්‍රමයක්. ඒක එක ක්‍රමයක්. ඒක තමන්ට අවිශ්වාස ඒ කියන්නේ තමන්ට විශ්වාසයේ මදින ඒ කියන්නේ තමන් ආධුනිකයි නම් එහෙම කියලා තමන්ට හිතෙනවා නම් තමන්ට පුළුවන් අර ද්විතීක දෙවෙනි දේවල් මතුවේදී ඔක්කොම පැත්තකටම දාලා මූල කර්මස්ථානයේ බලාගෙන ඉන්න. වැරද්දක් නැහැ. එතකොට එහෙම නැත්තම් තමන්ට අර ද්විතීක අරමුණක් මතුවේදී මූල කර්මස්ථානයක් තියෙන බව දැනගන්නත් පුළුවන් දෙවෙනි අරමුණ තියෙන බව දැනගන්නත් පුළුවන්. ඒ දැනගැනීම හරහා තමන්ට හොඳට සතිය පවත්වන්නත් පුළුවන්. එතකොට දැන් ඒකාන්තයෙන් අපි මූල කර්මස්ථානට ගත යුතුයි කිව්වොත් අපි ඒකාන්තාන්තයකට වැටෙනවා. ඒක එහෙම කියන්න බෑ අපිට. ඒක වැරද්දක් නෙමෙයි. එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් ද්විතීක අරමුණක් එතකොට අපිට දැන් මේ ගමනේදී මතුවෙන දෙවෙනි අර මාර්ග සංඥා මොකක්වත් දිහා බලන්නේ නැතුව නිකන් ගමන යනවා වගේ වැඩක් නේ එතකොට. එහෙම කරන්නත් බෑනේ. හැබැයි මාර්ග සංඥා අපිට හම්බෙන්නේ ඒක දිහා දැකලා ඒකෙන් ගන්න ඕනි දේ ගත්තා එතන නතර වෙන්න නෙමෙයි. අපේ මූලික ගමනක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. සියල්ල අමතක කරලා මූල කර්මස්ථානෙම හිත පැවැත්විය යුතුයි කියන අන්තයට යන්න එපා. එහෙම ඒක අන්ත උත්තරයක් දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි අර වගේ දේවල් දැනෙද්දි ඒවා දැනෙන බව දැනගෙන අපිට පුළුවන් නම් මූල කර්මස්ථානෙ හිත පවත්වන්න ඒත් කමක් නැහැ. අනිත් පැත්තට ඒකේ මූල කර්මස්ථානෙ තියේදී අරව සිද්ධ වෙනවා කියලා ඒකේ පිළිබඳවත් හොඳට අපිට සතිමත් වෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔන්න ඔය වගේ ප්‍රකටයක් තමයි තියෙන්නේ.
ආහ් මොකද දෙකම එකට දෙකම ප්‍රකට වෙලා තින්දෙන් තෝරගන්න බෑ මොකද දැන් කරන්න ඕනේ කියලා. දැන් අරකත් තේරෙනවා හුස්මරල්ලත් අදින් තේරෙනවා. එතකොට මට හිතාගන්න බෑ දැන් මොකටද මං හිත තියන්නේ හුස්මරල්ලට තියනවද අර කසනේවට ඒවට අවධානය යොමු කරගෙන ඉන්නවද කියලා. එතන තමයි ගැටලුව ආවේ මට.
ඒ කියන්නේ මෙහෙමයි දැන් අර හුස්මරල්ලක් වගේ දෙයක් දිහා බලාගෙන ඉද්දී ගොඩාක් වෙලාවට දෙති කරමුණු එක එක විදිහට මතුවෙනවා. ඉතින් එතකොට එකක් එකක් බලන්න ගියොත් එහෙම ඕක ඉවරනකොට තවත් එකක් මතුවේ. ඒක ඉවරනකොට තවත් එකක් මතුවේ. ඒක ඉවරනකොට තවත් එකක් මතුවේ. අනාදි වශයෙන් ඉවරයක් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඕක. එතකොට අපිට තියෙන්නේ දැන් මේ සිද්ධ වෙනදී යටපත් කරන්න යෑමක්වත් මොකක්වත් දෙයක්වත් නෙමෙයි. හැබැයි දැන් අපිට පුළුවන් නම් අපේ මූල කර්මස්ථානයේ තාම තියෙනවායි කියලා අවබෝධය තමන්ට තියෙනවනම් ඒ තුල ඉඳගෙන ඒකට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අර ද්විතී කර්මන තුල ඉදදි මූල කර්මස්ථානයේ දිහා බලන්න පුළුවන් නම් අන්න එහෙනම් ඒක එක ක්‍රමයක්. මූල කර්මස්ථානයේ තියෙද්දිම මූල කර්මස්ථානයේ දැන් අපි ඉද්දිම තමන්ට තේරෙනවා මෙන්න කැහිල්ලකුත් එනවා කියලා. හැබැයි මේ කැහිල්ල ගැනත් දැන් අපි දන්නවා. ගැනත් දැනුවත් වෙනවා. ඒක යටපත් කරන්න යන්නේවත් ඒක නැති කරන්න යන්නේවත් නැහැ.
එහෙමයි.
ඔන්න ඒ වගේ.
ආ දෙකම දැනගෙන ඉස්සරහට යන්න කියලා තමයි සංසි කියන්නේ.
ඔව්.
එහෙමයි සන්න. එහෙම පැහැදිලි සන්න. දැන් පැහැදිලුණා. එච්චරයි සන්න. තිරුවන් සරණයි.
හරි. කොයි සංස අවසන් කරමු නේද අපි එහෙනම්.
ආ හොඳයි. එහෙනම් මේ අපි එහෙනම් සාකච්ඡා වාරය අද දවසේ අපි නීමාවට පත් කරනවා. ඉතින් මේ සාකච්ඡා වාරි නීමාවට පත් කිරීම සඳහා මම බොහොමත්ම ගෞරවයෙන් අපේ ධම්මසුභද්‍ර ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා.
ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. අද දවසේදී අපි සාකච්ඡාවක් පැවැත්වුව කවදාවත් නැති විදිහට ලොකු ස්වාමින් වහන්සේ කෝවිද ස්වාමින් වහන්සේ මමයි අපි හැමෝම. ඉතින් මේ විදිහට අද දවසේ පොඩ්ඩක් වෙනස් විදිහකට මෙහෙම සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් මේ පවත්වපු සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාවේ කමඨහං සුද්ධ කිරීමේ මේ වේයන් අපි යානි සංසයක් විනාශ රැක්ස් කරගත්තා නම් හේ සියලුම පින් සමස්ත ලෝකවාසී පින් බලාපොරොත්තු වෙන යම් සත්ව කොට්ටාශයක් ඉන්නවා නම් හේයත්තෝ සතුට සිතින් අනුමෝදත්වත්වා නිර්වාණ අවබෝධය සඳහාම හේ සියලු දෙනාටමත් අපිටත් මේ පින් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු